මේ මොනවද මේව කරත් ඒ කියන්නේ මේ මොනවද ඒකට පණ තියෙන කය අපිට මාස 4-5ක් විතර ගියාට පස්සේ සාමාන්‍යයෙන් අතපය අරමුණ හැදෙත් හැදෙනාම එයා ජීවි පුද්ගලෙක් විදිහට තමයි දරුවා ඉන්න මේ මව්කුසේතු මාස 4-5ක්වත් අඩු ගානේ හොඳ මේ ජීවයක් තියෙනවා. ඉතින් ඒ නිසා
ප්‍රතිසන්දිය ලැබපු වෙලාව ඉඳන් ජීවය තියෙනා නේද?
තියෙනනේ.
ප්‍රතිසන්දිය ලැබපු
ප්‍රතිසන්දිය
يعني කලලේ අර විඥානේ බැහැ ගන්නවා කියන්නේ. ඔව්. ඒ වෙලාවේ ඉඳන් ජීවය
තියෙනවා. ජීවය තියෙනවා. නමුත් ඉතින් අර දැනෙන ස්වභාව අරමේ වයින්න තව ටිකක්
මේ වගේ ඉන්දියක් දැනීම මේ මොහොතේ ඉඳන් එනවා.
එනවා.
ඔය කාය දසක, භාව දසක,
හස්තු දසක,
මත් දසක ඒ තුන එනවනේ. ඒක කාය ස්පර්ශ ලැබීමේ හැකියාව තියෙනවා. ජාති කියන එකේ අදහස මොකක්ද?
නෑ බිහිවීම දක්වා වූ කාලේ නම මේ කියන්නේ මේ මව කුසේ ඉන්න කාලේ තමයි මේ මොනද එතන දාන්නේ.
නෑ එහෙම කොහෙවත් කියලා තියනවා. ජාති කියන එකේ අදහස තියෙන්නේ උපදිනවා කියන එක.
ඉගෙනගෙන තියෙන ධර්ම පරියායයෙන් තමයි අහලා තියෙන්නේ. ඒ විදිහට ජාති දුක්ඛ කියන එක ගන්න. ඉගෙනේ අර දුක්ඛ සත්‍ය ජාති දුක්ඛ ජරා කියන එකට ජාති දුක්ඛ උපත මේ මොනද
මව කුසේ
ඔව් කාලේ. කාලය අර විදිහ දුක් වෙනගෙන හිටියා කියන්නේ.
නෑ ඒ ටිකේ දුක තිබුණා නියම ඒ ටිකට ජාති කියන්නේ ඇයි කියන එක මම අහන්නේ.
ඒක කොහොමාරි ඒක හඳුන්වලා දීලා තියෙන ජාති
මොකක්ද?
උපත නේ මේ දෙන මේ මොනද
උපත නෙවෙයි නේ.
උපත කියන්නේ නම් මාසය කුසේ ඉන්නක උපත කියන එක. බිහිවීම දක්වා වූ කාලය කියන එක.
එතකොට දිග කාලයක් නේ ඒක උපත කියන්න
පුළුවන්. බිහි වෙන වෙලාවෙත් අනන්ත දුර
බිහි වෙන වෙලාවෙ උපත කිව්වනම් සාධාරණයි. එහෙම නැත්නම් ප්‍රතිසන්දිය වෙලාව කිව්වනම් ඒකත් සාධාරණයි.
නෑ.
දැන් අනිත් ඉන්න වෙලාව උපත කියන්නේ කොහොමද? යාති කියන්නේ. ඒ කියන්නේ උපත කියන්නේ.
එතකොට පාන තියෙන කෙනෙක් නේද මේ
නම? උපදලා නැහැ තාම උපදින්න ඉන්නවා කියලා වගේ කියන්න පුළුවන්. ඒක සූත්‍රවල නම් කොහෙවත් නෑ එහෙම කතාව. ජාති කියන එක ඔය දැන් අර මේක සත්‍ය විභංගයේ කියන්නේ තියෙන්නේ කියලා ධම්මචක්කයේ කියලා ජාති කියන එක කියන්නේ ජාති ජාති සංජාති ඔක්කන්ති
අවිනිප්පන්ති
කන්දානම් පාතු බව ආයතනම් පටිලාභෝ අයං උච්චති ජාති ජාතිය විස්තර කරනා විදිහට ස්කන්ධයන්ගේ පහළවීම ආයතන පහළවීම ප්‍රතිලාභයේ ඔය වගේ දිහිවීම ඔක්කාන්ති දැස ගැනීම විශේෂයෙන් ජාති කියන්නේ උපත සංජාති කියන්නේ විශේෂයි උපත ඒ වගේ විස්තරයක් තියෙන අපේ
අම්මලා කොහොමද ඒකෙදි අර මේ
නව මාසයේ දුකයි කියලා කියන්න පුළුවන් හැබැයි ඒකට ජාති කියන්න හේතුවක් තියෙනවා මට එහෙම හොවන්නේ
නැහැ. ඒක පෙන්නලා තියෙන්නේ මේ උපත කියලා කියන්නේ මේ සම්මාසේ හිටපු එක. එන මේක දුක්ඛ සත්‍ය. ජාතික දුක්ඛ කියන එකට ඒක තමයි ඒ ධර්මපරියය තමයි එහෙම කියලා තියෙන්නේ. මේ
ඊට පස්සේ
ජාතික දුක්ඛ ඒක තමයි දැන් අපි ප්‍රශ්නයක්
කුසෙයි. කුසෙයි නැතික ජාති. දුක්ඛ සත්‍ය උප විතරක් නෙමෙයි නේද?
ඒක තමයි උපත ඒ කියන්නේ ජාතික දුක්ඛ කියන එකට මේ ඒ සිද්ධිය.
ඒක ඉතින් අර ජාතිය දුකයි කියා ගන්න බැරුවට කියපු එකක් වගේ මට පේන්නේ
නැහැ. එමේ.
නැහ ජාති කියන්නේ
උපදීම අර ඉපදෙන්න පෙර මව කුසේ ඉන්න කාල පරාසය.
ඒක තමයි. කො උපදින්න පෙර ඒ කියන්නේ අර බිහිවීම මේ උපත කියලා ගත්තොත් උපදින්න කලින් ඉන්න කාලේ කියන එක.
හා ඒක.
නැත්තම් ප්‍රතිසන්දිය උපත කියලා ගත්තොත් එතන ඉඳන් ඉන්න කාලේ කියත හැකි. හැබැයි ඔය ඉන්න කාලේට ජාති කියන්න හේතුවක් තියනද? උපත කියන. උපදිනවත් නෙවෙයි.
ඒක උපදිනවා කියන එකට ඒතර බිහිවීම එදයි කියනවනේ. උපතට අයිති වෙනවා.
බිහිවීම උපදින වෙලාව ගත්ත හැකි.
ඔව්.
හැබැයි අරකේ බිහිවීම නෙවෙයි පැවැත්මක්. උපත තුල ඉන්නවනේ නේද?
ඒක තමයි ඒක හටගත්ත දවසේ ඉඳලා මේ සම්මාසේ මව කුසේ දුක් විඳා කියන්නේ. ඒක
මෞකසේ දුක් වින්දා කියන එක හරි. හැබැයි ජාතිපි දුක්ඛා කියන්නේ ඕකද කියන එක ප්‍රශ්න කරනවා.
මේ වචනේ.
ඔව්. මොකද ජාතිය කියන එක අර කිව්වේ ස්කන්ධයන්ගේ පහළ වීම ආයතනය. ඒලාදී විදිහට විස්තර කරනවානේ ජාතිය කියන එක. නේද?
ඔය ඉතින් හදගන්නේ මෞකසේ ඉඳෙදිනේ. මේ මේවත් කොහොමද
කොමාරියේ මම අහපු ඒක ඒක අහලා තියෙන එකනේ. ඉතින් අපි බලන්න ඕන මේක ත්‍රිපිටකයේ කොහේ හරි එහෙම කියලා තියනවාද නේද? නැත්නම් කෙනාට ඉතින් එහෙම අදහස් එන්න පුළුවන් මේ කියන්නේ මේක. ඒ කියන්නේ ඔය වගේ ඒවා කියන්නේ දැන් ජාතිය දුකයි කියන එක විස්තර කරගන්න බැරි හින්දා. නැත්නම් වෙන විදිහකට දුක කියලා පෙන්නන්න බැරි නිසා කාලේ දුකයිනේ. දැන් මේ මම තව පැත්තකින් අහන්නම්කො. දැන් සමහර උපත් තියනවනේ මව කුසේම ඉන්න ඕනේ නැහනේ.
ඕපපාති.
ඕපපාති එකපාර බිහි වෙන. ඔව්. දැන් එතකොට දැන් ජාතිපි දුක්ඛා නැද්ද එතකොට? දැන් දිවි කෙනෙක් එහෙම පහළ වෙනවනේ මේ මව කුසේ ඉන්නේ නැහනේ. ඔව්. ඕපපාති කරනවා. ඈ?
විතරවල
එතකොට ගියා විස්තරේ ඉන්න කාලේ.
ඔව් ඉන්න කාලයක් තියෙනවා. දෙකක් තියෙනවා.
ඔව්. නෑ උපස්ටි හතරක් තියෙනවා නේ. දණ්ඩජ දලාපුජ
සංසේදී
ඕපපාතික.
ඕපපාතික. දැන් ඕපපාතික එකට අහු වෙන්නේ නෑ නේ ඕක එතකොට.
දෙවියන් දෙම අහු වෙන්නේ
නෑ. ඔව් මේක මම අහලා තියෙන මේ සාමාන්‍ය මිනිස්යාගේ උපත ගැන මේව කරන විස්තරේ ජාතික දුක්ඛා කියනට මොනවද
අහපු ධර්මපරියායයි එහෙම ගත්තොත් ජාතිපි දුක්ඛා තියෙන්නේ මනුස්සයන්ට විතරයි. නැත්තම් කුසේ ඉන්න ඒ සත්වයන්ට විතරයි. අනිත් අයට නෑ.
හැබැයි ඒකෙදි මම හිතන්නේ අනිත් සත්වයන් ගැන නෙමෙයි කියන්නේ. එතන ඒ
නේවකේ මේ ලෝකෙටම නේද කියන්නේ.
එතන නෑ. එහෙනම් ඒ සත්වයන්ට දුක්ඛා
නෑ. මුළු ලෝකෙම.
එහෙම නැත්තම් ඒ සත්වයන්ට දුක්ඛාර සත්‍ය නෑ.
එහෙනම් බ්‍රහ්ම ලෝකෙටම ලිඛිත.
ඔව් තුන් ලෝකෙටම පොදු වෙච්ච දුක්ඛා කියන්නේ.
කාර්ය සත්‍ය කියන්නේ තිස්සෙක් තලයටම
පොදු. තිස්සෙක් තලයටම කියන
තුන්නේ. ඔව්. එතකොට අර අර කියන කතාව කියන්නේ දහමට ගැලපෙනවා අඩුයි. යාති කියන
අර කියන
කතාව හට ගැනීම කියලා කිව්වට කමන්නේ යාති. ඉපදීම හට ගැනීම.
අර කියන කාරණා
පහළ
ඇත්තම එහෙම එකෙන් හඳුනන මව කුස තුල ඇති ඒ විදින දුක්ඛයක් ගැන බුදුහාමුදුරු කොහොමද කියන විස්තර කරලා තියෙනවද? එහෙම නෑ නේද?
ඒක එහෙම අවශ්‍ය නම් බුදුහාමුදුරු කියනවනේ. ඉතින් මව කුසේ ඉන්න කියලා එහෙම මම නම් දැකලා නෑ කොහෙවත්. එහෙම කියලා තියෙනවා. ඒ
කිසිම සූත්‍රයක් මව කුසේ මෙන්න මෙහෙම වෙන අමාරුන් හිටියා සහ වෙ ඉපදීමේ ඇති වෙන පීඩනය ගැන කියලාත් නෑ මං හිතන්නේ කොහෙවත්.
ඔව්
ඉපදෙන කොට වෙන අමාරුන් ඉපදුනා කියන එක නේද? ඒක කෙනාට දුකක් වෙනවා. අම්මට දුකක් වෙනවා වෙන්න පුළුවන්.
ඒ අපි පස්සේ විස්තර කරන අය කිව්වා මිසක් බුදුහාමුදුරු බුද්ධ දේශනාවල නෑ.
අනිත් ඒ කාලේ තිබ්බනේ ඕන තරම් ඒවා
ඉපදී. ඒක සඳහනක් නෑනේ. අතු ආචාර්යයන් අසලත් එහෙම එකක් කරලා
නෑ. නෑ සූවිර දහමක් නෙමෙයි නේද?
එහෙම අර විඥානයේ බැස ගැනීම නේද?
ඒක
තේරුම් තරගෙන තියෙනවා. මහා නිදාන සූත්‍රෙ ටිකක් තියෙනවා.
අපි කතා කරන්නේ නිකන් එන පුව අමාරු හිටියා අර මවකස තුල එහෙම අසූචි.
අනිත් එක තමයි අනිත් එක නෑ අනිත් එක ඔය කතා කරන්නේ දැන් බලන්න පුද්ගලයෙකුට තියෙන
දුකනේ.
පටිච්ච සමුප්පාදේ එකක්වත් මේක කාටද කාගේද එහෙම නෑ. අපේන ආර
ඔන්න මේ කාරණා හුඟක් අද කියනවා
තමයි. ඔව් අවිද්‍යා පත්‍යේ සූත්‍රය මං හිතන්නේ මෞලිය පග්ගුණ සූත් මේ හාමුදුරුව අහනවා විඥානය
පත්‍යේකසම සූත්‍රය තනන්නේ අනේ විඥානේ නේ දුක කාගේද
දුක කවුරු විසින් කරන්නේ මේ පටිච්චම උපාදී තියෙන එක එක ඒවා
ඔව්
මේක කාගේද මේ මොකද්ද විඥානය කියන්නේ මොකද්ද විඥානය කාගේද එහෙනම් තා නාම රූපේ කියන්නේ මොකද්ද නාම රූපේ කාගේද ඒ වගේ අහනකොට කියනවා ඔය ප්‍රශ්නේ වැරදි කියලා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ වැරදි කියලා කියන්නේ විඥානය කුමක් නිසාද කුමක් ප්‍රත්‍යෙන්ද කියලා අහන්න කියලා කියන්නේ ඒක කෙනෙක්ගේ දෙයක් විදිහට නෙමෙයි මේ පටිච්ච සමුප්පාදයේ දිවිස්තර කරන්නේ එතකොට ඔය දුක කියන ජාති ජරා ව්‍යාධි මරණත් අපි දන්නේ පුද්ගලයාට වෙන ටික. හැබැයි මේ පුද්ගලයෙක් සම්බන්ධ කරලා නෙමෙයි ගටිච්ච සමුප්පාද න්‍යාය පැහැදිලි කරද්දී. දැන් ඔය ඔය විදිහට මේ අපි අර කෙනෙකුට දැනෙන දුකක් ගැනනේ ඔය කියන්න
හදන්නේ.
ඔව්. ඊට වඩා ගැඹුරට යන එකක් මේකේ අර පටිච්ච සමුප්පාදේ අර්ථය
ගන්න. මම අහලා තියෙන මේ
දේශනාවේ. එහෙම අපි තේන්නේ අහලා තියෙන එක බලන්න ඕනේ නේද? දහමට ගැලපෙනවද නැත්නම් කොහොමද කියලා. එක්ක කොහේ හරි කියලා තියනවා නම් අපිට ඒක බලන්න පුළුවන්. නැත්තම් කියන්න තියෙන්නේ අර පස්සේ එකතු වුණ මතයක් කියලා. ඒක අනිත් එක දහමට
කියලා සාමාන්‍ය ජාතිපි දුක්ඛ කියන එකට සාමාන්‍යයෙන් අයිති වෙන්නේ එතකොට මේ මෙවගේ පොතේ.
ඒ පොතේ තියෙනවා අර ජාති සංජාති ඔක්කන්ති නිබ්බන්ති. අන්දානම් පාතු බව ආයතනනම්
පරිලාභු.
ආයතන වල ප්‍රතිලාභයේ ස්කන්ධයන්ගේ පහළ වීම.
පහළ වීම.
ඒ වට
දුකක් ගැන ඇතර කියන්නේ නැහැ මම හිතන්නේ. ඒ
නෑ ඇතර කියන්නේ
ජාතිය කියන්නේ මොකද්ද කියලා.
ඔව් ඇතර කියන්නේ හට ගැනීම කියන මූල කාරණාව තමයි. ඒ කියන්නේ ඉදීම කියන්නේ ඇතර මේ හට ගැනීම කියන එක නේද දුක්ඛ මම කියන්නේ සමුදයාරි සත්‍ය නෑ දුක්ඛාරි සත්‍යයත්
තියෙනවා.
දුක්ඛාරි සත්‍යයට තියෙන විස්තර වෙන සච්චිබං සෝතේදී කියන්නේ ජාතිය කියලා කියන්නේ මොකද්ද කියලා අහනොත් ජාතිය කියන එක ඇතර කියන්නේ කතමංච බික්කවේ ජාති.
කතමංචික ජාතිපි දුක්ඛ කියලා කියනවා. ඊළඟට ජාති කියන්නේ මොකද්ද කියන්නේ?
කතමංච
ජාති කියලා විස්තර කරනවා.
එතකොට ජාති සංජාති. මේ ජාතිය කියන අර ඊ පැවැත්ම කියන එක මත අන්න ඉපදෙනවා, මැරෙනවා, ජරාවටපත් වෙනවා, ළඩ වෙනවා. ඒ අර ඒ කියන්නේ මේ. ඒ කියන්නේ පැවැත්ම කියන මූල පරාසය මත හරින්නේ අර අම්මගේ දරුවෝ වගේ. ඒ කියන්නේ පැවැත්ම මත අන්න අර වෙන සිදුවීම් ටික එතකොට ඒත්ම කෙනා වෙනවා කියන අදහස නෙමෙයි එතන පෙන්නන්නේ. ඒ කියන්නේ ආර්ගුණාදල තුන තියෙනවා මේ. දැන් ඔක අපි කලපන්න ඕනේ ආර්ය දුක කියන එකත් එක්කම විස්තර වෙන්නේ නේද?
දැන් ආර්ය සත්‍යයක්, ආර්ය
සත්‍යයක්. දැන් එතකොට අපිට ওই සමස්තෙම ගැළපීලා එන්න ඕනේ මරණය කියන එකත් එක්කම මොකක්ද කියලා විස්තර වෙන්න ඕනේ. මරණය කියනකොට අපි අර හිතාගෙන ඉන්න අර කෙනාගේ මරණය කියන තැනට නෙමෙයි වැටෙන්න ඕනේ එතකොට. මොකද එතන අදහස වෙන මුතුමයි මොකක්ද මේ අදහසක් තියෙනවද ඒ සම්බන්ධයෙන්?
ඔය ඔය ටිකේ දැන් ජාතිපි කියන ජරාපි ඒක කියන්නේ ජාතිය
ද
ජාතිය ජාති කියනකොට අර අතන සිද්ධියකට වඩා අතන ඒ ක්‍රියාවක් වගේ ඉපදීම කියන ක්‍රියාව ජරාව කියන ක්‍රියාව සබහර අපි ඔක දෙයක් කරලා දාගන්නවා ඒකට වඩා මේ සිද්ධ වෙන ක්‍රියාවක් වගේ මරණ කියනකොටත් ඒ ක්‍රියා ස්වභාවය.
ක්‍රම වේදී වගේ.
ඔව්. එතකොට ඒක අර දෙයක් කරලා ගන්න බෑ. ඒ කියන්නේ ඒ ඒ ක්‍රියා ස්වභාවය දැන් අර ක්‍රියාව කියනකොට අපි ඕන ක්‍රියාවක් කරන් බලන්න දැන් ඇවිදිනවා කනවා නානවා ඔය වගේ ක්‍රියා තියෙනවා ඒ ක්‍රියාව ගත්තොත් දැන් අපි දන්නවා කියලා හිතුවට මොකද්ද කියලා හොයන්න ගියාම ඒක අහුවෙන්නේ
දැන් අවිද්‍යාව හේවශේෂ විරාග නිරෝධයෙන් භවය පවරේද යන එක යෙදෙන්න
ඒකට නාමයකට අහු
වෙන්නේ නැහැ. මේ විතරක් නෙමෙයි අවිද්‍යාව නිසා තියෙන ඔක්කොම යෙදෙන්නේ
නැහැ.
අවිද්‍යාව නැත්තම්. ඒකත් වැදගත්. දැන් ජාතිය කියන එකත් යෙදෙන්නේ නැහැ අවිද්‍යාව නැත්තම්.
ඔව්.
ජාති ජරා ව්‍යාධි මරණ එකක්වත් යෙදෙන්නේ නැති වෙන්න ඕන අවිද්‍යාව නැත්තම්.
විද්‍යාව හේතුවෙන් තමයි සියල්ල ඒකෝරේ.
අවිද්‍යාව හේතුවෙන් වෙන ටික. ඕ ඔකට කියනවා ඒ අවිද්‍යාව පත්‍යා කියලා ওই දුකට යනකන් ඒ යන එක මිච්ඡා ප්‍රතිපදාව කියලා කියනවා.
නෝ.
අවිද්‍යා නිරෝධා කියලා යන පැත්ත සම්මා ප්‍රතිපදාව. ඒ විදිහට අවිද්‍යා සූත්‍රයේද කොහෙද කියන්නේ. ඔව්. නෑ අර මිච්ඡා ප්‍රතිපදාවයි සම්මා ප්‍රතිපදාවයි කියන අවිද්‍යා සූත්‍රය කියන එකේ. අවිද්‍යා පත්‍යයේ තමයි අර මේ අර විදිහට කියන්නේ නේද අර කාගේද මොකක්ද කියලා අහන ප්‍රශ්න වැරදි කියලා කියන්නේ. එහෙම. මේ තරයි ඇයි ජාතිපි දුක්ඛ කිව්වේ කියලා එක විමසන්න වෙනවා. ජරා ජරාපි දුක්ඛ. එතෙන්දි ගන්න වෙනවා අපිට අර ස්කන්ධයන්ගේ පහළවීම කියන එක ආයතනයන්ගේ ප්‍රතිලාභය. කියන්නේ
දැන් ස්කන්ධ කියලා කියන්නේ එතකොට
රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ස්කන්ධ පහ. ඒව පහළවීම
ජාති පී කියලා ඒක අදහස් කියන්නේ ජාති දුක්ඛ කියලා කියන්නේ ජාති පී.
ඒක අර අර ඒ ಜಾති කියන ක්‍රියාව කියන මම මේ ක්‍රියාව තේරුම් ගත්තොත් ඔතෙන්ට එන්න පුළුවන්. දැන් ක්‍රියාව දැන් ඔව් දැන් රූපණ කියන කොටත් ඒ ක්‍රියාපැත්ත පෙන්වන්නේ. රූපය කිව්වොත් දෙයක්නේ. එහෙම නැතුව ඒකේ අර ක්‍රියාපැත්තක් පෙන්වන්නේ. දැන් රූපය කියලා ව්‍යවහාර කරන්නේ රූපණයට කියන. එතකොට පජ්ජනීය සූත්‍රයේ ටිකෙන්
දැන් මොකක්ද කොහොමරි අර ඒ පපිබල සූත්‍රයේ දේශනා වෙන්නේ ජාති දුක්ඛ කියලා කියන්නේ පිරිසිදු ගැනීමේ සිට බිහිවීම දක්වා වූ කාලය කියලා එහෙම තමයි අර්ථකථනය දීලා තියෙන්නේ
සූත්‍රය.
ඈ ඔව් සූත්‍රය මම නම් අහලා නැහැ.
ඒක තමයි ඒ දැන් අපි අහලා තියෙන දේශනාවකින් අහලා තියෙන සූත්‍රය බලලා නෙමෙයි කියන්නේ.
දේශනාවේ විස්තර කරන්න ඇති. එතකොට ඒ දේශනා කරපු කෙනාගේ අදහස නේතින් බලන්න ඕන සූත්‍රයේ කොහේ හරි තියනවාද මේ වගේ එකක්. ජාති කියලා විස්තර කරපු තැන්වල නම් එහෙම මන්දරණ ධර්මින් නම් නැහැ ත්‍රිපිටකේ. ඉතින් එතකොට ඒ ජාතිය දැන් ජාතිය දුකයි කියනවට වඩා අර මේ ජාතිය කියන්නේ මොකක්ද කියලා වෙනම වචනේ අදහස දුන්නට දැන් පටිච්ච සමුප්පාදේ ඉන්නේ මොකද්ද භවපච්චය ජාති නේද? භවපච්චය ජාති එකත් එක්ක තමයි ඒක හොයන්නේ. භවය ඇතිකල්හි
ජාති වේ.
ජාතිය නම් බව කියන එක නැතුව ජාතිය කතාවක් නැහැ. ඔක අර මුලට එන්න පුළුවන් අර වහන්සේ කිව්වා වගේ අවිද්‍යාව තියෙනකොට තමයි මේ ඔක්කොම කතා.
ඔව් අන්නේ ඒක පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න සයිනස්ලි මොකද කරේ කියන්නේ කියලා නේද? අවිද්‍යාව ඇති කලින්ම ජාති වේ කියලා කියන්නේ. ඔව්. ඒක අපේ අවිද්‍යාව කියන එක පැහැදිලි කරගත්තොත් ජාති කියන එකයි අමුතුවෙන් පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ මුල
මේ ඇතිකල්ලි මේ වේ කියන එක ඒක අපිට ටිකක් අමාරුයි තේරුම් ගන්න. දැන් අපි අවිද්‍යාව තිබුණොත් ජාතිය තියෙනවා. අවිද්‍යාව නැත්තම් ජාතිය තියෙන්න බෑ. ඇයි? ඇයි එහෙම කියන්නේ කියන එක. දැන් ඒ වගේම ඒ ජරා මරණ වලටත් ඒ වගේම. ඕනම උපතකට ගන්න පුළුවන් නේද ජාතිය දුව? ඒකටත් ගැලපෙන්නේ නැහැ. අපි ඒකට නැහැ කියන්නත් බෑ. හැබැයි ඒකට විතරක් නෙවෙයි. හැම උපතකටම ගැලපෙන්න ඕන. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ පහළ වීමක් තියෙනවා. ආයතන ලැබීමක් තියෙනවා නේද? ඒ හැම එකටම ගැලපෙන්න ඕන. එතකොට ඇත්තටම ජීවියෙක් කියන්නේ සත්ව භාවය කියන්නේ දැන් එතනින් ගන්නත් පුළුවන් අය සක්කාය කියන එකනේ. සක්කාය කියන්නේ අපහු පංච උපාදානස්කන්ධය. සක්කාය කියන කොපමණකින් සක්කාය වේද කියනකොට පංච උපාදානස්කන්ධය කියලා තමයි සඳහන් වෙන්නේ නේද? අර චූල වේදල්ල සූත්‍රය. එතකොට ඒ දැන් ජීවිය කිව්වා වගේ වහන්සේ සත්වභාවයනේ නේද? එතකොට සත්වභාවය සක්කාය කියනකොට සුඛියත්වය සුඛිය බව. එතකොට ඒක හට ගැනීම කියලා කියන්න පුළුවන්. එතකොට ජීවිභාවයේ හට ගැනීම සක්කාය හට ගැනීම. එතකොට සක්කායයි සක්කාය නිරෝධයයි තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඒ සක්කාය තමයි කිතියෙන් කිව්වොත් දුකයි කියලා කියන්නේ. එතකොට ඒකයි සත්වභාවය කිව්වත් ජීවිභාවය කිව්වත් ඒ මොකක් කිව්වත් ඒකට අයිති. එතකොට ඇයි ඒක දුකයි කියන්නේ කියන එක හොයා ගන්න ඕනේ.
මොකක් නිසාද ඒක දුකයි
කියන්නේ? නිසාද දුකයි කියන්නේ?
ඒක තමයි ප්‍රධාන පොයින්ට් එක වෙන්න ඕනේ.
ඔව්. එතකොට ඕකේ අපි තේරුම් ගන්න ඕන අර වංශ කිව්වා වගේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කිව්වේ ඇයි? උපත හරි සක්කාය හරි කියන ඕන එකක් ජාතිය ජරාව ඇයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන්නේ? අවිද්‍යාව ඇති කල්හිමයි ඔය ජාතිය. අවිද්‍යාව යෙදුනේ නැත්නම් ඒක වෙන්න බෑ. ඉමස්මෙන් අසති දන්නවෝ
කතා කරන්න බෑ.
කතා කරන්න බෑ. අනේ මේ ධර්මතාවය තේරෙනවද කියන එක ඒක ටිකක් ගැඹුරුයි. මොකද ඔකේ අර අර ප්‍රශ්නෙට යන රහතන් වහන්සේට මේවා තිබුණේ නැද්ද කියන්නේ. ඒ දෙතේ යනවා ඒක. ඒ කියන්නේ දැන් ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය හැම එකටම පොදි.
ඔව්.
ඔය ටික තියෙන්නේ අවිද්‍යාව තියෙනකන් විතරයි. නැත්තම් පටිච්ච සමුප්පාදයට ගැලපෙන්නේ
නැහැ.
ඇයි එහෙම කිව්වේ කියලා අපි හොයා ගන්න ඕනේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මේ ටික. ඔව්. දැන් අපිට හිතෙන්නේ අවිද්‍යාව තිබුණත් නැතත් ඔය ටික තියෙනවා කියලා. ජාතිය නම් දැන් වෙලා ඉවරයි මතකේ. අනිත් එක ජරාව, ව්‍යාධිය, මරණය.
ආවකම කියන්නේ කියලා හතන් වහන්සේට යෙදෙන්නේ නැහැ කියලා අවිද්‍යාව නිරෝධ නිසා.
ඒක කියපු ගාන නිත්තත්. නේද ඒක අවිද්‍යාව ප්‍රත්‍යෙන්නේ වැඩි.
ඔව්
ඔව්. ඒ අවිද්‍යාව යෙදුනේ නැත්නම්
ප්‍රශ්නයක් වෙනවා දැන්.
ඒ ඒවා කතා කරන්න බෑ නෑ. ඒක තමයි ධර්මතාවය.
ධර්මතාවය.
මොනවාදේ පිළිගත්තන්නේ. අපිට ධර්මතාවය වෙනස් කරන්න අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඔය ඔක්කොම පටිච්ච සමුප්පාදය
තියෙනවා. මේ කතා කලින් වෙනම කතා කරමු
අපි. ඒක වෙනම කතා කරන එක ගන්න එපා මෙතන.
ඔව් සත්‍යත්
ඒක වෙනවා. ඒක වුණනම් මං ගන්නම්. දැන් අපිට දැන් මේ මොහොතේ ශරීරය තියෙනව නේද? දැන් හුවෝ. මේ මොහොතේ තමන්ගේ ශරීරයේ මොන ඉරියව්වේද තියෙන්නේ කිව්වොත් අපිට කියන්න පුළුවන් නේද? දැන් බලන්න මේක පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන චුට්ටක් බලන්න මගේ ශරීරයේ මොන ඉරියව්වේද දැන් තියෙන්නේ. හොඳට කියන්න පුළුවන් නේද? අතපය තියෙන්නේ මෙහෙමයි. ඈ වාඩි වෙලා ඉන්නේ මෙහෙමයි. පුළුවන් නේද?
පුළුවන්.
දැන්
මුළු කයම
තේරෙනවා නේද? දැන් ඔන්න ඔය විස්තරේ කිව්වේ මොකක් දිහා බලාගෙනද කියන කන්දට හිතලා ගියා. දැන් මගේ කය මෙන්න මෙහෙම වාඩි වෙලා තියෙනවා. අතපය මෙහෙම තියෙනවා. මේව ඇඳගෙන ඉන්නවා. සීරම කියන්න පුළුවන්.
ඔව්.
දැන් ඔය මොකක් දිහා බලාගෙනද ඔය විස්තරේ කරන්නේ?
ඔය චේතනාව.
දැන් ශරීරය ශරීරයක් පේන්නේ නැහැ ඔය කියන්නේ
බලන්න නැතුනේ කියන්නේ
ඒක වාඩි වෙලා ඉන්නේ
සාමාන්‍ය මනසින් හිතලා
මනසට නේද පේන්නේ අනේ ඒක තමයි ඒකයි S2 පියාගෙන කරන්න කියන්නේ ඇහැට නෙමෙයි
පේන්නේ
නෑ මනසට පේන
මනසට
පේන එතකොට ඔය කය දැන් මනසට පේනවා අපිට ධම්මාරම්මණයක් විදිහට පේනවා ඒක තමයි ඔය විස්තර කරන්නේ මේ ඉරියව්වෙදි හරි ඊළඟට බලන්න මනසට පේන කය අල්ලන්න පුළුවන්ද
බෑ
බෑ සිතුවිල්ලක් විතරනේ නේද එහෙනම් ඔය දකින්නේ එළියේ තියෙන කයද උඩ තියෙන ශරීරද ඔය
දකින්නේ
එළියේ තියෙන කය නෙමෙයි
නේ
හරි ඒක පැහැදිලි නේද?
හා දෙවල් පැහැදිලිද?
ඒක නෑ උපනිෂයන
කොහොමද උපනිශ්‍රේ මේ දැන් ඇස් දෙක පියාගෙනනේ මං කියන්න කිව්වේ ඇයි තියන්නේ එපෙයි කියන්නේ දැන් හිතට පේන වහන්සේට හීනයක් පේනවා කියලා හිතන්න දැන් ඕක එළිය තියෙන්න ඕනද හිතන හිතන එක එළිය තියෙන්න ඕනද නෑනේ ඔය දැන් විස්තර කරපු කය එකයි මං එහේ මොකක් බලාගෙනද කිව්වේ මනසට පේන එක
මනසට පේන්නේ ඒක ඒ බාහිරින් ගත්ත දෙයක්
නේද එහෙනම් ඉතින් අපි හිතන හිතන එක බාහිරෙන් ගත්තු දැන් කෑම පිඟානක් කියලා හිතුවොත් බාහිරේ තියෙන්න ඕන නේද එහෙම වෙන්නේ
නැහැ
කවදාහරි දැන් ගත්තේ නැන්නේ දැන් ඔක දිහා බලන වෙලාවෙ ගත්තේ නෑනේ බාහිරින් අතීත මතකයක් වෙන්න පුළුවන් ඒක හරි මං අහන්නේ දැන් මේ මොහොතේ එළිය තියලා කය දිහාද ඔය දැක්කේ මේ වාඩි වෙලා ඉන්නවා කියලා නෑනේ මනසට පේන එකනේ දැක්කේ
හැබැයි ඒක තියෙන මනසේ දත්ත ටිකක් තමයි يعني පරණ මතක දත්ත ටිකක් තමයි
හරි පරණ කියන්නේ දැන් ඒවනේ මේ
ඔව්
අතීතේ ගෙවිලා ඉවරයි
ඒක නම් කතා කරන්න බෑනේ
කතා කරන්න පුළුවන්
අනාගතේ කතා කරන්න බෑනේ
ඉතින් අතීතේ ගන්නේ දැන් පේන්නේ
ඔව් දැන් අපි මානස්
දැන් නෑ මගේ ප්‍රශ්නේ තමයි දැන් තියෙන එකද ඔය පේන්නේ
ඔව්
අපි දැන් අයගෙන අතරලා මේ මොහොතේ අපි දැකුමදී කවදා වත් දැකුම දෙයක් ඒ සිද්ධිය වෙනම හෙන් දැකීම වෙනම කතා කරමු. දැන් මම මේ කතා කරන්න හදන්නේ අර අර අහපු එකට ඔය. ඔව් මම දැන්
කියුවා.
ඔව්. ඔව්.
ඒ දැකීම ඒ අපි කවදාකවත් දැකපු රූපේ නේද අපි අහපු මේරාවේ දකින්නද? දැන් අර විදියට ගත්තාම දැන් මනසට වේවා කියන්නේ.
මම දැන් ඉන්නේ විදිය. අර විදියට ගත්ත එකක් නේද?
ඒක ප්‍රත්‍ය වෙලා දෙනවා.
කවදා හරි ඇහෙන් දැකපු එක.
ඔව්.
ඒ කතාව දැනට හරි කියමුකෝ මං අහන්නේ ඒක කවදා හරි අපි හිතමු ඊයේ දැක්කා කියලා අද උදේ දැක්කා කියලා ඒක පරණ එකක්නේ ඒක දැන් තියෙන එක කියන්න බෑනේ නේ ඉතින් මගේ ප්‍රශ්නේ තමයි ඔය දැන් වාඩි වෙලා ඉන්නා කිව්වේ දැන් තියෙන කය කියලානේ අපි විශ්වාස කරන්නේ නේද මේ මොහොතේ මොන ඉරියව්වද කියලානේ මං ඇහුවේ අතීතේ කොහොම හිටියද කියලා නෙවෙයි. දැන් ශරීරේ තියෙන්නේ කොහමද? එතකොට අපි අර මනසට පේන එක බැලුවා ඔන්න විස්තර කරනවා. නේද? හැබැයි දැන් හොඳට බැලුවොත් මනසට පේන්නේ දැන් තියෙන එකද? දැන් වහන්සේ කියනවා ඒක අතීත අත්දැකීමක් නේ.
මේ වෙනුවට අතීතේ ගිහිල්ලා ඒක.
ඔව්.
දැන්
ඔව් නේද අද උදේ දැකපු එකක් වෙන්න පුළුවන් දැන් ඔය කියන නේද එතකොට මේ මොහොතේ තියෙන එක නෙමෙයි නේද නේද දැන් ඔබ වගේ අපි අනිත් අයට නම් කියන්නේ බොහොමසෙලට කියන්න බෑ දැන්
කියන්න පුළුවන්
අත්‍යවශ්‍ය බණ්ඩාර මහත්තයාගේ කොණ්ඩේ
ඔව්
මොන වගේද කියලා ඇහුවොත් එතකොට දන්නව හොඳට.
ඇස්පියාන කියන්න පුළුවන්.
ඇස්පියාගිට කියන්න පුළුවන්.
නේ.
හැබැයි දැන් හොඳට පීරණ පීරලා හැමනේ කණ්ණාඩියෙන් බලන්න.
ඔව්.
ඒ විදිහ නෙවෙයිනේ දැන් තියෙන්නේ.
ඔව්.
දැන් මේ හොඳටම අවුල් වෙලානේ. දැන් මෙයා දන්නේ නැහැ ඒක.
කන්නඩින්
බලලා හොඳට පීරලා බලලානේ ආවි.
ඔව්.
දැන් හිතාගෙන ඉන්නේ මේ විදිහට තියෙනවා.
ඒක. එදේ තියෙන්නේ.
එහෙම තියෙන්නේ. එතකොට දැන් අපි ඔය දකින්නේ දැන් තියෙන දෙයද? අන්තිමට දැකපු දෙයද? අන්තිමට කන්නඩින් බලපු එක නේද
කියන්නේ?
බන්නරෝ
නැතරම විතර හිතරම පේන්නේ ඒ සියල්ලම චේතනාව
අන්න හරි දැන් දැන් මගේ ප්‍රශ්නේ තමයි ඔන්න ඔතන හොඳට බලන්න ඕන තැන දැන් අපි හිතට පේන එක දිහා බලලා තමයි මේ විස්තරය කරන්නේ ඇහැට පේන දේ එළියේ තියෙන එකක්. ඔකට තමයි අර මං වතුරේ බල්ලගේ උපමාව ගත්තේ. බල්ලෙක් වතුරට එබිලා ඌ වතුරට බුරන්නේ. ඌ දැඩිව විශ්වාස කරනවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. බෑ ඇත්තටම වෙන්නේ මොකද්ද? ඇහෙන් දකිනවා හිතෙන් හිතනවා. ඔය ආයතන දෙකනේ. ඒතර අර ඔබ වහන්සේ අහපු එකට ඇහෙන් දැක්කොත් මොකද වෙන්නේ කියන එකට ඒකත් හොඳ උපමාවක්. බල්ලා ඇහෙන් දැකලා තමයි විශ්වාස කරන්නේ වතුරේ ඉන්න බල්ලෙක් පේනවා කියලා. හරි. එයාගේ මට්ටමට වතුරේ ඉන්න බල්ලම තමයි පේන්නේ. එයාගේ මානසිකත්වයට. හැබැයි අපි දන්නවා වතුරේ කවදාවත් බල්ලෙක් හැදිලවත් නැහැනේ නේද? එයාගේ මෝඩකමට තමයි එළියේ තියෙන බල්ලෙක්ව පේනවා කියලා හිතන්නේ. ඒත් එයාට වෙලා තියෙන්නේ මොකද්ද? ඇහෙන් දකින එකයි හිතෙන් හිතන එකයි. එහෙන් ප්‍රතිබිම්බයක් හදලා දෙනවා. ඒකේ බල්ලෙක් වගේ චිත්‍රයක් තියෙනවා. ඕක ගැන මනස තමයි කල්පනා කරලා මේ පේන්නේ බල්ලෙක් කියලා හිතන්නේ. ඒ කියන්නේ හිතට පේනවා බල්ලෙක්. එතකොට එයා හිතට පේන බල්ලා දිහා බලාගෙන තමයි විශ්වාස කරන්නේ ඔය එළියේ ඉන්න බල්ලා දිහා බලා ඉන්නවා. දැන් ඔය සිද්ධිය නෙමෙයිද අපිට දැන් උනේ? හිතට පේන ශරීරය දිහා බලාගෙන මේ ඉරියව්වේ තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ මේ ඉඩියේ තියෙන ශරීරය. නොය ආයතන මුලාව අපිට සිද්ධ වෙනවා හැම මොහොතෙම. කියන්නේ අපි හිතෙන් හදලා එකක් දිහා බලාගෙන විශ්වාස කරනවා මේ බාහිර තියෙන දේ කියලා. හරි. ඒක ඒ මුලාවක් කියලා දැන් ඒ දෘෂ්ටියේ ඉන්නකොට පේන්නේ. දැන් බල්ලට පේන්නේ නැහැ ඒක මුලාවක් කියලා. ඒ පිටින් ඉඳන් බලන කෙනෙකුට තමයි පේන්නේ. එතකොට මේ ආයතන හය අපිව මුලා කරනවා කියන එක පේන්නේ රහතන් වහන්සේට හරි බුදුරජාණන් වහන්සේට. අපිව දකින්නේ අර බල්ලගේ මට්ටමට තමයි. හිතෙන් හදාගෙන දෙයක් දිහා බලලා විශ්වාස කරනවා මේ එළියේ තියෙන එක කියලා. හරි.
බලලා යමක් වේවා කියන එක තියෙනවා. බලන බලනවා කියන එකත් තියෙනවා.
ඔව් ඒ හින්දා තමයි ඌ. ඔව්.
යමක් තේරවන්න.
යමක් කියන්නේ.
ඌට බලන බලනවාට
ඔව්.
ඉන්නක් තියෙනවානේ.
ඔව්. ඒක තමයි බලන බලන වලට පේන හින්දා තමයි තවත් ඒ විශ්වාසය දැඩි වෙන්නේ. අර ඉන්න බල්ලමයි පේන්නේ. නේද? ඌ එතනින් අහකට ඇවිල්ලා කල්පනා කරන්නේ අතන ඉන්න ආයෙ ගිහින් බලන්න ඕන මූ ඉන්නවද කියලා. ආයෙ ගිහින් බැලුවාම ඉන්නවා. ඔව් එතකොට තව තහවුරු වෙනවා.
උඩ ගඩත් වදිනවා.
ඔව් ඒ තව වැඩිපුර ගන්න. ඌ බල්ලට බුරනකොට අරුත් බුරනවා.
ඔව් අර දෝංකාරයෙන්
එනවනේ. එන සද්දය ඇහෙන්නත් පුළුවන්. එතකොට ඒ
ත්‍රයත් එක්ක තියෙනකොට කොහොමද ඇහෙන්නේ?
රූපෙත් තියෙනවා. ඕ කටහොල්ලනවත් පේනවා. ඒක සද්දෙත් ඇහෙනවා. අර කීවා වගේ උගෙම ගඳ එනවා. අන්න බලු ගඳක් එනවා. එතකොට ඒක ඇත්තම වෙනවා. අපිට හුනෙක් කෑ ගහනවා කියලා දැනගන්නවානේ. අපේ හිතේ නැවෙනවා නේද හුනගේ චිත්‍රය. ඒ වුණාට අපි විශ්වාස කරන්නේ හිතේ හැදුන එක දැක්කා කියලාද එළියේ ඉන්න හුණාව දැනගත්තා කියලාද?
එළිය ගන්න විශ්වාස කරන්න.
ආන්න අපි ඉන්න තත්ති.
අර බල්ලෙක් ගත්තේ මේ
නේ. අර බල්ලගේ නාන දෙක ගත්තේ. ආයතන පාවිච්චි කරලා.
අවුරුදු 4 විතර කලින් ඔය විද්‍යාන කළා දෙනවා. ෆයිට් එකක් කියලා. ඈ? ළඟදී හුව විදේශනේ.
මං කරපු එක. ඔය දැන් අවුරුදු ගානක ඉඳන් ඔයක තමයි කියන්නේ.
ඒක යනවා ෆයිට් එකක් යනවා.
ඔව්. ආ ඔව්. ප්ලේන් එකක් යනවා කියන හෙලිකොප්ටරයක් යනවා කියන. ඔව්. ඒ අපි කතා කරන අරුණුගේ කොට ඉස්සත් දෙනකොට හිතටම ඇවිලා ඉවරනේ ඇහෙන් දැකලා නෙමෙයිනේ.
ඒතර ඔස්සේ මොකද තේරෙන්නේ දැන් සංකාරකත්වය
කියන්නේ. ආ සංකාර තමයි. දැන් ඔක එලියෙන් තියෙන එක කෙලින්ම අවිද්‍යාවෙන් නොදන්න කමට මෝඩ කමට කරන එකක් කියන එක පේනවනේ. හිතට පේන එක දැකලා ඕක එළියේ තියෙන එකක් කියලා විශ්වාස කිරීම මෝඩකමක් නේ. ඇත්ත නොදන්නකමනේ. අනේ ඒකට අවිද්‍යාව පත්‍ය සංඛාර කියන එක පේනවා.
නොදන්නකම නිසා සාහස් කරගන්න.
ඔව්. දැන් ඔතන මම ඔය අද ගොඩක් විස්තර කළේ දැන් ඔය හිතේ මැවෙන එක අපේ හිතේ හැදෙන එක වෙන කාටවත් පේනවද
නැහැ
ඒ වුණාට අපි එළියෙන් තියපු ගමන් දැන් මගේ ශරීරය අනිත් අයට පේනවා කියන තැනට ගිහින්නේ අපි නේද අපේ හිතේ හැදුන එක කාටවත් තේරෙන විදිහක් නැහැ අපි ඇත්තටම දරපු එක ඒකට එතනත් මුලාවක් යන මට මේ පේන එක අනිත් අයටත් පේනවා කියන තත්ත්වෙන් තමයි දැන් කතා
කරන්නේ
මේ මුලාව ඔව් දැන් බල්ලා හිතන්නේ අර වතුරේ ඉන්න බල්ලා අනිත් අයටත් අත්දකින්න පුළුවන් එයාට තේරෙන්නේ නැහැ ඒක එයාට විතරයි කියලා ඒක තමයි අවිද්‍යාව
එතන ඒ සිදුවීම සර ඉන්ද්‍රිය ගෝචර නැහැ නේද
කාටද
ඒ
අපිටද බල්ලටද
නෑ 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 දැන් අපිට ඉන්ද්‍රිය ගෝචර දෙයක් නෙවෙයි නේද ඒක මේ මනසකින් දකින එකක් පමණයි නේ
අපේ ශරීරයද
බොහ
ඔව් මේ එළියේ තියෙන ශරීරය අපේ කිසිම ඉන්ද්‍රියකට අහු වෙන්නේ නෑ ඒක හොඳට බලන්න ඕන අනිත්‍යය එතන එක්ක ඒ වචනේ නෙවෙයි
ඔව් ඒ රූපේ ඒ
රූපයක් හැඩයක්
හැඩයක් තියෙන ඒක කෙනාට කරන්නට වෙනස් එක සාධාරණයි හැබැයි කට්ටියම වුණාගේ සද්ද වුණානේ සද්දේ
වුණා හ්ම් ආයතෙන්ට යමු අපි දැන් ඔන්න සද්දෙට හුණෙක් හදපු එක Tamange හිතේ කියන එක පිළිගන්නවද
එතන බොරුවට අපි එතන බොරුවකට يعني අහුවෙලා ඉන්නවා කියන්නේ
අපි අපේ හිතේ හදපු එක එළියේ තිබ්බා කියන මොඩකමට අහු වුණානේ හරි දැන් අවහස කියන්නේ හුණ හදපු එක හිතේ හදපු එක වෙනස් වෙන්න පුළුවන් තම තමන්ගේ ලෝකේ හැබැයි සද්දේ ඔක්කොටම ඇහුණානේ ඔක තමයි අපි අර මුහුදු වෙරළ ඉඳන් කතා කරේ උල්කාපාත බල බල හිටිය යෝග කොහොමද හැමෝටම පේන්නේ ඒ සිද්ධිය නැත්නම් ඔය සද්දේ දැන් හැමෝටම ඇහෙනවනේ එහෙනම් සද්දේ එළියෙන් ආවම වෙන්න ඕන කියන තැන තමයි අපේ විශ්වාසය තියෙන්නේ නේ අපි විශ්වාස කරන්නේ සද්දේ එළියෙන් ආවා හැබැයි අතන දහමේ එන්නේ ඔය කියන තැන්වල කියන්නේ සෝත විඤ්ඤය සද්ද කියලා චක්කු විඤ්ඤය රූප ඔබ වෙන් කරලා නෙමෙයි. සෝත විඤ්ඤාය සද්ද. කියන්නේ සෝත විඤ්ඤාණයෙන් දත යුතු සද්ද. කනෙන් දත යුතු සද්ද. ඇසින් දත යුතු රූප. ඔව් දැන් මෙතන කන් ඇහෙන්නේ නැති කෙනෙක් හිටියොත් ඒ සද්දේ දන්නවද? නෑ. කියන්නේ සෝත විඤ්ඤාණයට අහු වුණොත් විතරයි. නෑ බල්ලට ඇහෙන සද්ද අපිට ඇහෙන්නේ නෑනේ සමහර අය. එයා අපිට සෝත විඤ්ඤාය නෑ. අපි දන්නේ නෑ එහෙම සද්දයක් තියෙනවද කියලා. අපි මේ කතා කරන්නේ සෝත විඤ්ඤාය සද්ද. හරි. සෝත විඤ්ඤාය කියන එකෙන් වෙන් කරලා සද්ද ගැන කතා කරන්න බෑ. ඒකට අපි එක් එක්කෙනාගේ කනේ හැකියාව අනුව තමයි සද්ද යන්නේ.
සද්ද තිබුණාට කනට ඇහෙන්නේ නැහැ කන තිබුණාට සද්ද ඇහෙන්නේ නැහැ නේ
නෑ ඔය දෙක
ශබ්ද ඕන තරම් තියෙනවනේ
දැන් එතෙන්ට තමයි මම එන්න හදන්නේ සද්ද ඕන තරම් තියනවා කියලා දන්නේ කොහොමද
නෑ අපිට ඇහෙන එකතරනේ අපි ගන්න
මේක තමයි සෝත විඤ්ඤාය සද්ද කියන්නේ ඇහෙන්නේ නැති සද්ද තියනවා කියලා කියන්න බෑ
අපිටයි
දැන් මේ වෙලාවේ රතිඤ්ඤයක් පත්තු වෙනවා කියලා කියන්න බෑනේ. හ්ම්. ඇයි? අපිට
කනට ගෝචරණක විතරයි නේ.
කනට ගෝචර වෙන එක විතරයි අපි
දන්නේ. ඒක තමයි මම අදහත් කරන්නේ.
සද්ද කියන්නේ. ඒකයි සෝත විඤ්ඤාය සද්ද විතරයි අපේ ලෝකේ. හ්ම්. එතකොට දැන් අපිට හිතුණට බාහිර සද්දේ දැනගත්තා කියලා. ඇත්තටම දැනගන්නේ සෝත විඤ්ඤාය සද්ද. චක්කු විඤ්ඤාය රූප ගාන විඤ්ඤාය දන්ද විදියට ආයතන හයටම කියන මනෝ විඤ්ඤාය ධම්ම. හා
එතකොට හුණා මේ සත්‍ය පිට උනේ නැද්ද?
ඔව් දැන් අපි අපි ඉන්න තැන ඔය නැක ඇගෙවමයි. ඔක හරි ලස්සන දැනක් හිතන්න. දැන් ඔන්න සද්දේ ඇහුණට පස්සේ නේද අපේ හිත හුණා කියලා දැනගත්තේ. නේ සද්දේ ඇහුණට පස්සේනේ හුණෙක් කියලා දැනගත්තේ. ඊළඟට අපි කියනවා ඒ දැනගත්තු හුණා කෑ ගහපු සද්දේ තමයි අර ඉස්සෙල්ලා
ඇහුනේ.
අතීතේ සද්දේ ඇහිලා ඉවරයි හුණා හැදෙනකොට. ඊළඟට අපි විශ්වාස කරන්නේ ඒ හුණා කෑ ගහපු සද්දේ තමයි මට ඇහුනේ. එතනත් වැරද්දක් වෙනව නේද? අපේ හිත දැනගත්තු හුණා වෙන්න බෑනේ ඔය කෑගෙන. ඒ කෑ ගහකුවා සද්ද ඇහුණාට පස්සේ නේ හුණා හැදුවේ නේද?
පෙර හුණා පිළිබඳව අහපු සද්දයක් නිසා එක
අන්න ඒ අතීත ආශ්‍රව හින්දා තමයි ඔය වැඩේ වෙන්නේ. හරි. ඒවා ටිකට ගලපලා
ගැට ගන්නවා.
අපේ හිතේ මැවෙන්නේ දැන් ඉන්න හුණා නෙමෙයි. දැන් ওই ඉන හුණගේ වල්ගේ කැඩිලාද නැද්ද කියලා
අපිට
නේද?
මේතර කියලා මතකයක් එක්ක අපි එකතු වෙනවනේ තින්නේ.
දැන් අපි දැන් මේ හිතට පේන්නේ දැන් ඉන්න එක නෙවෙයි. යන්න ඕක තේරුම් ගන්න ඕන. මේ පෙර අද්දකීමක එකක් දැන් ආවේ ආශ්‍රවය. ආයි කෑ ගන්නකොට බලන්න. ආශ්‍රව ටික ගලාගෙන එනවා.
එතනද ක්‍රියා වළියකට ගැට ගන්නවනේ. ක්‍රියා ගොඩකට
නෑ. දැන් අපිට සිහිය නුවණ නෑ මේ හිතේ හැදෙන්නේ පෙර ඇසුරක් කියන එක. ඇයි අපි දැඩිව විශ්වාස කරනවා එළියේ තියෙන එකමයි මේ දැනගන්න. එළියේ තියෙන එක දැන් දැනගන්න බෑ. ඒ හිතට කවදාවත් දැනගන්න බෑ බාහිර දෙයක්. හිත දැනගන්නෙම පරණ ආශ්‍රවටි අර ඔබවන්ස කිව්වා වගේ පරණ අත්දැකීමක්මයි මේ දැනගන්නේ. දැන් ඔතන සිහිය නුවණ නෑ අපිට. අපි හිතන්නේ දැන් තියෙන දේ මේ දැනගන්නවා කියලා. පරණ දෙයක් දැනගන්නවා කියලා නිකන්වත් හිතෙන්නේ නෑ. එහෙනම් ඇත්තටම වෙලා තියෙන්නේ ඒකනේ නේ. කලින් දාගත්තු එකක් දැන් පේනවා. ඒකට හැබැයි අර කිව්වා වගේ දැන් සද්දේ උදව් වෙනවා. නේද? එතෙන්ට කියන්නේ එළියේ තියනවා කියන එකට නෙවෙයි. ඒක අවිද්‍යාවෙන්. සෝත විඤ්ඤාය කියන්නේ සෝත විඤ්ඤාණයෙන් දැනගන්න සද්ද. එළියෙන් ආපු සද්ද නෙවෙයි. විඤ්ඤාණයෙන් තමයි ඕක එළියෙන් තියන්නේ. විඤ්ඤාණේ මායාකාරයනේ. එයා කරන වැඩේ තමයි ඕක බාහිරෙන් තියනවා. දැන් මෙතනත් ඔය මනෝ විඤ්ඤාණේ මනසෙන් දැක්කට එයා මේක එළියෙන් තියනවා. ඒ විඤ්ඤාණේ මායාකාරී ස්වභාවය. කනක දකින්නවා. කොහොමද විඥානේ හටගන්නේ?
විඥානයේ නාමයක් රූපයක් රූප කියන ස්වභාවයක් එක්කනේ.
විඥානයට ඇත්තටම නාම රූප. ඔය දෙකත් වෙන් කරන්න බෑ. නාමයි රූපයි කියලා. විඥාන නාම රූප නිසායි පවතින්නේ.
ඔය කොට අපේ ධම්ම විඥානේ මායාවක් කියලා නාම රූප ස්වභාවයත් එක්කද ගැලපෙන්න ඕනේ නේද?
ගැලපෙනවා. ඉතින් නාම රූපේ කියන එක මායාව කියලා අපිට තේරෙන්නේ නැහැ. දැන් ඔය හුණා කියලා පේන්නේ නාම රූපයක් තනිකර. ඒක විඥාණයටයි දර්ශනයයි. ඒක නමට රූපයක්. ඒ කියන්නේ චිත්ත රූපයක්.
සෝත විඤ්ඤාය වූ සබ්ද කියනකොට පරිතර නාම රූප සම්බන්ධතාවයේ පිරවලෙන් දැන් සිදුවීම තුළ ඒ පුරා අපි සද්දේ තුළ අපි කියන්නේ දැන් සෝත විඤ්ඤාය වූ සබ්ද කියලා.
ඔව්.
ඒකේ නාම රූප පත්‍ය වෙලා නැද්ද දැන්ට?
පත්‍ය වෙලා ඒ නාම රූපම තමයි. නැ සද්ද කියන රූප ස්වභාවයක්නේ. සද්ද රූප මට්ටමේ ගත්ත. හරි. ඒකත් නාම රූපයක්මයි. අර හිතට පේන්නේත් නාම රූපයක්මයි. හිතට හුණෙක් පෙනුනට ඒක නාම කියලා විතරයිනේ අපිට හිතෙන්නේ. එන රූපයක් ගැට ගහලානේ උතන. ඒකයි නාමික රූපයක්, නමට රූපයක්. අපි නාමයේ විතරයි කියලා කියන්න බෑ. නාමයට තනියෙන් තියෙන්න බෑ.
එතන විඥානේ මනේ සර් එතන. නාම රූපේ කියන්නේ?
නාම රූපේ දැනගන්නේ විඥාණයෙන්. දැනගන්න ගතියට කියනවා විඥාණි කියලා. දැනගත්තේ මොකද්ද? නාම රූප.
වෙන් කරන්න බෑ.
වෙන් කරන්න බෑ.
අර දීසුලි වාගේ.
බටමිටි දෙකනේ උපමාව
දෙන්නේ. වතුරයි දීසුලි වාගේ කියන නේ එකතනක.
ඔව් එහෙම කියන්න පුළුවන්. අර බටමිටි දෙක හේතු කලාව වගේ කියනවා විඥාණය එක.
අන්න ඒක
නාම රූපේ තව බටමිටියක්.
නාම එක බටමිටියක් නේද?
ඒ ඒ ඒක මජ්ජේ සූත්‍රය සාමාන්‍යයෙන් ඒක වෙනස්. නාමයේ ඒකාන්තයක් රූපයේ ඒකාන්තයක් විඥානයේ මජ්ජේ. බටමිටි දෙක එන්නේ විඥානයේ නාම රූපේ. අර මහා කොටිත සාමාන්‍යයෙන් සරිතන්ද.
නලකලාපෙත්.
එතන නාම රූපයේ එකක් විඥානයේ තව එකක්.
එතන
නාම රූපේ ප්‍රත්‍යයෙන් විඥානේ විඥානේ ප්‍රත්‍යයෙන් නාම රූපේ. අන්‍යෝන්‍ය විදිහට
හේතු
හේතු එකකට එකක් ප්‍රත්‍ය වෙනවා.
හේතු හේතු
ප්‍රත්‍ය. එකකින් තොරව අනිත් එක කතා කරන්න බෑ.
පවතින්නේ
පිහිටන්නේ.
දැන් මෙතනින් මට
ප්‍රශ්නය ඒක නෑ. එතන මම තේරුම් කරන්නම්. එතන සද්දේ කියන එකත් නාම රූපයක් කියලා තේරුම් ගන්න ඕන. ඒක දැනගත්තේ කවුද? විඥානය. සද්දයක් කියලා අපි දැනගත්තනේ. ඒ විඥානෙට අරමුණු උනේ සද්ද බව. ඒකයි ඒක සෝත විඤ්ඤය සද්ද කියන්නේ. සෝත විඤ්ඤය සද්ද. සෝත විඤ්ඤාණයට අහුන සද්දේ. නැතුව අපිට සද්දේ වෙන් කරලා එළියේ තියන්න බෑ. අනේ එතන තමයි අපි වරද්ද ගන්න. සෝත විඤ්ඤාණයෙන් තොරව සද්දයක් කතා කරන්න බෑ. ඒ ධර්මතාවයේ තමයි අපිට පේන්නේ. ඒ අපි සද්දේ වෙන් කරලා ඒක එළියෙන් ආවා කියලා දාන්න හදනවා. ඒක අවිද්‍යාව නිසා වෙන දෙයක්. කියන්නේ මේ ඇත්ත නොදන්න නිසා. ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඒ සංඛාරයක්. දැන් තන අපි මේක හඳුරෝ වැඩි යනේ. නෑ
නෑ වැඩි.
හා. මේ ඔකේ දැන් අපිට හිතෙන්නේ කනයි සද්දෙයි තියෙන්න ඕන සෝත විඥානේ පහළ වෙන්න. හරි. මේකට අපේ හඳුරේ මේ ලස්සන උපමාවක් මේ දවස්වල කියනවා. ඒ දැන් නැගෙනහිර කියන එක.
ආහ්.
නැගෙනහිර කියපු ගමන් අපිට දිශාවක් තියෙනවානේ. මෙහෙ නැගෙනහිර කොයි පැත්තේ?
මේ පැත්තේ.
මේ පැත්තේ නැගෙනහිර.
මෙහෙ. දැන් අපි කියනවා නැගෙනහිරෙන් ඉර පායනවා. මේ සමහර දවස්වල ඉරපායන්නේ නැගෙනහිර නෙවෙයි නේද? පොඩ්ඩක් මෙහෙට හරි අනිත් පැත්තට හරි වෙලා. නේද?
ඔව්.
ඒකට අපි කියන අද නැගෙනහිර නෙවෙයි අද ඊසාන පැත්තෙන් ඉරපායයි. නේද?
ඔව්.
දැන් බලන්න නැගෙනහිර කියන එකේ තේරුම මොකද්ද? ඉර නැගෙන. නැගෙනහිර. ඉර නැගීම නිසා නේද අපි නැගෙනහිරක් පනෝ ගත්තේ. ඒ සිද්ධිය නැත්තම් නැගෙනහිර කතාවක් නැහැ. හරි. ඒ කියන්නේ නැගෙනහිර කියන දිශාව අපි පනෝ ගත්ත වෙනවා. ඇත්ත සිද්ධිය තමයි ඉර උදාවීම. හරි. දැන් අපි කියනවා නැගෙනහිරෙන් ඉර උදාවෙන.
අපේ තේරෙනවා.
කියන දාවනිහා නැගෙන හිරක් පඩෝගෙන දැන් ඒක මතක නැහැ. දැන් අපි දාගත්තු එකෙන් මේ සිද්ධිය විස්තර කරනවා.
නැගෙන හිරෙන් ඉර පායන.
නැගෙන හිරෙන් ඉර පායන.
ඒ කියන්නේ එකම දේ තමයි. නැගෙන හිරෙන් ඉර පායනවා ඉර පායන කියන එක කියන්නේ නැගෙන හිරෙන් ඉර පායන.
නෑ දැන් කොයි පැත්තෙන් ඉර පෑවුවත් ඒකනේ නැගෙන හිර.
නැගෙන
හිර. අපිට කියන්න පුළුවන්ද නැගෙන හිරෙන් නෙමෙයි ඉර පායන්නේ කියලා?
කියන්න
බෑ. ඒ කියන්නේ අපි පනෝගත්ත එක ඇත්ත කරගෙන. හරි. එතන සිද්ධිය තමයි අපිට මතක නැහැ. දිශාව කියන එක අපි හදපු එකක් කියන එක අපිට මතක නැහැ. ඒක ඇත්ත කරගෙන දැන් ඉර උදා වෙන සිද්ධිය ඒක වෙනම. අර දිශාවෙන් මේක විස්තර කරගන්න. තේරෙන්නේ නැද්ද එතන? ලොකු ධර්මතාවයක් උතන්
තියෙන්නේ.
දැන් අපි සිද්ධිය හොයන්න ගියාම අපි පනෝගත්තු ටිකෙන් තමයි අපි විස්තර කරන්නේ. සිද්ධිය සිද්ධිය විදියට දකින්නේ නැහැ. හරි. දැන් බලන්න මේ කන තියනවා කියලා දන්නේ කොහොමද? කන තියනවා කොහොමද කන තියනවා කියලා දන්නේ?
ආහ් හිතුවට දන්නේ
නැහැ. හිතුවට කියන්නේ සද්ද ඇහෙන හින්දා. සද්ද ඇහෙන හින්දා නේ නල තියනවා කියලා දන්නේ. දැන් මගේ මේ කණේ තියෙන ප්‍රශ්නේ මේක කළත් තේන්නේ. දැන් අපි ඇහැ තියනවා කියලා දන්නේ කොහොමද?
දැක්කෝ.
දැන් රූප පේන හින්දා තමයි ඇහැ තියෙන්නේ.
ඇහැ තියෙනවා.
හරි. කණ තියනවා කියලා දන්නේ ඇහි නිසා. ඒ කියන්නේ ඇහිම නිසයි කණ පනවන්නේ. තේරුණා? සිද්ධිය ඇහිම, ඇසීම කියන ක්‍රියාව. ඇසීමේ ක්‍රියාව මත තමයි කන කියන එක තනෙන්නේ. ඇසීමේ ක්‍රියාව මත තමයි සද්දය තනෙන්නේ. ඒක අර සෝත විඤ්ඤය සද්ද. ඇහුන් නැත්නම් සද්ද ගැන කතාවක් නැහැ. දැන් කන ඇහෙන්නේ නැති කෙනෙක් හිටියොත් එයාට සද්ද තියනවා කිව්වත් වැඩක් නැහැ. සද්ද නැහැ කිව්වත් කිසිම අදහසක් නැහැ. එතකොට ඇසීම නිසයි සද්ද ගැන කතා කරන්න පුළුවන්. ඇසීම නිසයි කන ගැන කතා කරන්න පුළුවන්. හැබැයි ඔන්න ඔය දෙක අපි අර නැගෙනහිර පැනෙවුවා වගේ තමයි දැන්. සිද්ධිය ඇසීම. අපි කනකුයි සද්දකුයි පනව ගන්නවා. ටිකක් කල් යනකොට අපිට ඒ දෙක ඇත්ත වෙනවා. ඇසීම විස්තර කරනවා ඊළඟට කණිනුයි සද්දෙනු. ඒවා අපි එකතු කරපුවා කියලා
අමතක වෙනවා.
අපි දන්නේ. ඔව්. ඔක තමයි මේ වෙලා තියෙන්නේ. ඇසීම කියන එකට අපි එකතු කරනවා කණයි සද්දයි. ඔව්. ඒක අපිට පේන්නේ අපි දාන එක. ඔව්.
ඇහෙන බව කියන එක බේස් කරගෙන
නේ. ඔව්. ඇහෙන බව විස්තර කරන්න කණයි සද්දයි ඕන. ඒක කණයි සද්දයි ගැන කියන්නේ විඥානය. ආ. කණයි සද්දයි විඥානය ඔකට තමයි පස්සේ කියන්නේ. තින්නම් සංගති පස්සු. හ්ම්. බුදුහාමුදුරෝ පෙන්නන්නේ කණත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සද්දෙත් අවිද්‍යා ප්‍රත්‍යයෙන්.
ඔව්.
නැත්තම් තණ්හා ප්‍රත්‍යින්. අපිට තේින්නේ කොහොමද කන තණ්හා ප්‍රත්‍යින් කියන්නේ? සද්ද තණ්හා ප්‍රත්‍යින් කියන්නේ. ඒ වුණෝක තමයි අර පනව ගත්තා කියන එක. මේ අපිට ඇසීම ඇසීම බව වෙලා නැහැ. ඇසීම ඇසීම බව නැහැ කියලා හික්මෙන්න කියන්නේ. අර අපි එකතු කරන් ටික උතෙන්ට දාන්න එපා. අපි දන්නේ අපි එකතු කර දේවා වුණාද කියලා. ඒකට තමයි දැන් ඒ සිද්ධිය බලන්න ඕන අපේ අදහස් එකක්වත් නොදා. එතකොට තමයි ඇත්ත විදර්ශනාව කියන්නේ. නැත්නම් මේ අපේ අදහස දාපු ගමන් අන්න සක්කාය දිට්ඨිය කියන්නේ ඒක. දැන් අපි දෙයක් එකතු කරලා
නේ.
අපේ අදහස ආйти නැහැ සිද්ධියට. ඉර නැගීමට නැගෙන හිර දැම්මා වගේ.
ඔව්.
බස්නාහිර. හිර බලනවාට කියන නමනේ බස්නාහිර. අපි ඒක පැත්තක් කරගෙන ඒ පැත්තෙන් ඉර බහිනවද කියලා බලනවා.
ආ.
ඒ පනෝ ගැනීම මතක නැහැ. ඒ සිද්ධියට අපි දාපු ඒවා අදාළ නැහැ. නැගෙන හිරද බස්නාහිරද අදාළ නැහැ. ඉර උදවට ඉර ගැසීම. දැක ඒ සිද්ධිය සිද්ධියෙන් දකින්න ඕන අපි එකතු කරන ඒවා නැතු අපි එකතු කරන ඒවා දාපු ගමන් සක්කාය දිට්ඨිය වෙන්නේ පුද්ගලයන්.
ඔව්.
නෑර බල්ලා වතුරේ බල්ලා හදන එක ඒ පුද්ගලයා කරන සංකල්පයක් නේ.
ඔව්.
නේද? ඒක නොදා ඒක හැදෙන හැටි විතරක් සකස් වෙන හැටි විතරක් දකින්නවා.
පණව ගන්න නැතු.
පණව ගන්න නැතු. එතකොට පේනවන්න පනෝගත්තු ඒවා ඇතයි කියලා ගත්තු ඒවනවා. අත්තිකායෝතිවා පනස්ස. කයක් ඇතයි කියලා අරගෙන. කියලා අන්න එතෙන්ට සිහිය පිහිටලා හිතනවා සතිපච්චුපට්ඨිතා හොතේ. ඒක ඥානෙත් එක්ක වෙන්නේ. කන කියලා කයක් පනෝගෙන. සද්දේ කියලා කයක් පනෝගෙන. හුස්ම කියලා කයක් පනෝගෙන ඒක තමයි ආනාපාන සතිය එහෙම තියෙන්නේ. කය මේ ශරීරය කියලා කයක් පනෝගෙන දැන් මම ඉස්සෙල්ලා පෙන්නුවේ ඒක. කයක් ඇතැයි පනෝගෙන අත්තිකායතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති. එතෙන්ට සිහිය පිහිටනවා හරියට කායනුපස්සනාව කරනවා. ඒක හැම ක්‍රියාවෙම අපි අර ඉර නැගීම වගේ තමයි. දැන් මේ පුටුව තියනවා කියනවනේ.
ඔව්.
පුටුව පහළ වුණේ කොහොමද? වාඩි වෙන ක්‍රියාව හින්දා නේද? වාඩි වෙන්න පුළුවන් එකටනේ පුටුව කියන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ පුටුවේ වාඩි වෙන්න පුළුවන්. වාඩි වීම නිසායි පුටුව හැදෙන්නේ. ඒක අපි අනිත් පැත්තට තමයි මේ
ඵලයේ නිසා හේතු හම් වෙනවා කියන්නේ හේතුව නිසා ඵලයේ කියන එක නතු වෙනවා. ඕලාරික වශයෙන් ගත්තොත් අපි යන්නේ කියන්නේ
ඵලය හේතුව කරන්නේ.
ඵලයෙන් හොයන්න හේතුව ඒකනේ.
අපි ජීවත් වෙන්නේ එහෙම. ඒ කියන්නේ අපේ අදහස් ටික ඇත්ත කරගෙන
ඉතින් අපි
මුලකට
දාන සිද්ධිය විස්තර කරන්න යනවා. ඒකට මේ සිද්ධිය විදිහෙන් දකින එක තමයි විදර්ශනාව වෙන්නේ. අපේ අදහස් දාන්න නැතුව අපේ අදහස් දැම්මොත් ඒක අර අපේ සංකල්ප විතරයි. සංකල්ප ගොඩක හිර වෙනවා.
ඔය ditta sutta muta හතරටම ඔක හරිනේ.
ඔව්. එතෙන්ට යනකොට ඔක තව ගැඹුරට යන්න ඕලුවා.
ඔතන ක්‍රියාවේනේ ක්‍රියා හැම දෙයකම ක්‍රියාවක් නේද යන්නේ අන්තිමට.
ඔව් ඒ දැන් ක්‍රියාව කියන්නේ මොකද්ද කියලා හොයන්න ඕන නේද. ඉස්සෙල්ලා ක්‍රියාවට අපි එකතු කරන් ටික අයින් කරගන්න ඕන. ඊළඟට ක්‍රියාව ක්‍රියාවෙන් දකින්න ඕන. දැනීම කියන්නේ මොකද්ද? පෙනීම කියන්නේ මොකද්ද?
ඔව්.
දැනීම මුත කියන්නේ මොකද්ද? දැන ගැනීම කියන්නේ මොකද්ද? සිතීම කියන්නේ මොකද්ද? ඔය හතර වෙන වෙනම හොයන්න ඕන.
එතන ඒ ක්‍රියාව කියන එක නාමයක්වත් නෙවෙයි, රූපයක්වත් නෙවෙයිනේ.
ඔව්.
ඒ දෙකටම අහුවෙන්නේ
නැහැනේ. ආ. එහෙනම් මොකද්ද?
නාමයක්වත් නෙවෙයි, රූපයක්වත් නෙවෙයිනේ. ඒ ක්‍රියාවක්නේ එතන වෙන්නේ.
ඔව්.
මේ ක්‍රියාව ගැට ගැහිමක් වෙන්නේ අපි අතීත ක්‍රියාවටික මරිති ක්‍රියාවටික ගැට ගන්නවානේ.
ඒ ගැට ගහන්නේ ආයේ නාමනේ දේවල්.
ඔව්.
දැන් අපි ආව කියන්නේ
මිනිහෙක් දැක්කා කියනකොට අපිට එකපාරටම
දැක්ක
විතරයිනේ.
දැක්ක කියන්නේ
දැක්ක දැන් දුටුවා නැත්නම් පෙනීමක්.
ඔව් පෙනීම කියන්නේ මනුස්සයද?
ඔව් නෑ අපි දැක්කගේ රූපයක් දැක්කා කියමුකෝ. රූපයක් කියලා ගමු අපි.
රූපයක් කියලා ගන්න බෑ. අන්න එතන තමයි වැරද්ද.
ඔව් යම් දෙයක්
රූපයක් එක තමයි දැකීම කතා කරන්න පුළුවන්. හැබැයි අපි කතා කරන්නේ දැකීම මොකද්ද?
දැකීම අපිට ගන්න වෙනව නේද උනාට? යම් දෙයක්
කතා කරන්න එක ගන්න වෙනවා.
ගන්න වෙනවා.
හැබැයි දැකීම කියන්නේ මොකද්ද? දැකීම කියන එක කියන්න වෙන ඒවා දාන්න නැතුව.
ඔව්. විතර කරන්න බෑ. අන්න ඔතන බ්ලොක් වෙනවා. එතන බ්ලොක් වෙනවා.
ඒ බ්ලොක් වීම තමයි උදව් වෙන්නේ. ඒක තමයි අසරණ වීම කියන්නේ. අපිට හොයා ගන්න ගියාට අපිට හොයන්න බෑ. අන්න එතකොට බුදුහාමුදුරන්ගේ සරණ ඕන.
ඔව්.
ඒ කියන්නේ දැන් මේක ඇහෙනවනේ ඇහෙන්නේ නැහැ කියන්නත් බෑ.
ඇහෙන්නේ නැහැ කියන්නේ කියන්න බෑ.
නේද?
එහෙම.
ඇසීම කියන්නේ මොකද්ද කියලා හොයාගන්න
බෑ. ඔව්.
අපි දන්නේ එකක්වත් නෙමෙයි. හරියට හොයාගෙන ගියොත්.
ඔව්.
අන්න එතකොට අසරණ වෙනවා. එතකොට දහම අන්න එතකොට තමයි මේ දහම ඇහෙනවා කියන්නේ. විමසන ගතිය හොඳට තියෙන්න ඕන. මොකද්ද ඇත්ත? සත්‍ය හොයන මනස තියෙන්න ඕන. ඒකට අර පිටින් ඇහෙන එක ඇහෙන්න ඕන සද්ධර්ම.
ඔව් ඔව්.
එතකොට තමයි යෝනිසෝමනසිකාරය කියන එක අවදි වෙන්නේ. ප්‍රඥාව අවදි වෙන්නේ.
අර අපි දාගත්තු එකක්වත් ගැට ගහ ගන්න හොඳ නැහැ නේ.
අපි දාන ඒවා දැම්මොත් දහම ඇහෙන්නේ නැහැ. අපි ඒකට ගලපනවා. ඇහෙන්නේ. අපේ අදහස් වලට ගලපන තාක්කල් දහම ඇහෙන්නේ නැහැ. ඒකට තමයි අර විනීවරණ මනසක් ඕන කියන්නේ. හිත කොහෙවත් දුගන්නත් බෑ අපේ අදහස දාන්නත් බෑ. ඒ හින්දා අර ඇහෙන එකටම අනුගත වෙලා ඒකට අනුව විමසන්න ඕන. ඒක ඉන්නේ දැන් අපිට හිතලා ගන්න බෑ කියන තැනට පත් වුණාට පස්සේ අසරණ වුණාට පස්සේ මොන විදිහට කළත් මේක තේරුම් ගන්න බෑ. විස්තර කරන්න බෑ. එතකොට බුදු කෙනෙකුට විතරයි ඉතුරු ටික උනොත් සරණ
පිට යන්න වෙනවා.
එතකොට තමයි අන්න දහම ඒ දහම කියන විදිහටම ඇහෙන්න පටන් ගන්න. ඒ කියන කරුණ. ඒකටම අනුගත වෙලා හිතන එක තමයි මාර්ග කෘත්‍ය වෙන්නේ. විමසනෙන්ට අපේ අදහස් දාන්න නැතු. ඇසීම පමණයි කියලා හික්මෙන්න පුළුවන්. ඇසීමට තව ඒවා එකතු කරන්න නැත්තම්. සුතේ සුතමත්තම් භවිස්සති කියන. එතන මේ අර මාළුන්ගේ පුත්ත සූත්‍රයේ අර ලස්සන ප්‍රශ්න ටිකක් අහනවා. චක්කු විඤ්ඤය රූප, සෝත විඤ්ඤය සද්ද කියලා තමයි කියන්නේ. යම් කිසි සෝත චක්කු විඤ්ඤය රූපයක් තියෙනවා නම් මේ ගැන මොකද හිතන්නේ මාළුන්ගේ පුත්ත? තංකින් මඤ්ඤසි මාළුන්ගේ පුත්ත. මේ ගැන මොකද හිතන්නේ? චක්කු විඤ්ඤය රූපේ. ඕක දැන් දකින්න බැයි. අතීතෙත් දැකලා නැත්තම් අදිත්තම් පුබ්බ.
එතනයි අතීතෙත් දැකලා නැත්තම් කියලා කියන්නේ. අපි දැන් ඔබතුමාට කියන්නේ වර්තමානෙන් අහුවෙන්නේ නැහැ. හැබැයි අතීතේ හරහා ගත්තොත් එහෙම වර්තමානෙන් දකින්න පුළුවන් නේද?
දැන් අර බල්ලගේ උපමාව ගන්න. දැන් බල්ලා හිතනවා වතුරේ ඉන්න බල්ලා පේනවා කියලා. අපි කියනවා ඌට ඔය චක්කු විඤ්ඤාය රූපේ. කියන්නේ වතුරේ ඉන්න බල්ලා.
අසින් දති යුතු රූපේ.
අසින්දත යුතු රූපේ දැන් දකින්න බෑ කියලා අපි කියනවා. එයාට තේරෙන්නේ වතුරේ ඉන්න බල්ලෙක් දැන් දකින්න බෑ. එයා හිතුවට චක්කු විඤ්ඤාය උඩට ඕක දැන් දකින්න බෑ. පෙර දැකලා තියෙනවා වතුරේ ඉන්න බල්ලා. නෑ අතීතේ දැකලත් නෑ. අනාගතේ දකින්න ලැබෙයිද? ඒත් නෑ. කවදාවත් දකී කියලා හිතන්නත් පුළුවන්.
බෑ.
අන්න එහෙම රූපයට ඡන්දයක් රාගයක් ප්‍රේමයක් ඇති කර ගැනීම සුදුසුද කියලා. අවිද්‍යාපච්චය සංකාරම. දැනුත් අවිද්‍යාපච්චය සංකාර. අනාගතෙත් අවිද්‍යාපච්චය සංකාර. එහෙම නුවණක් එනවා. තුන් කාලෙටම. ඒකම අවිද්‍යාව යෙදුන් නැත්නම් සංකාරේ වෙන්න බෑ. අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධ. ඒ දැනුත් එහෙමයි අතීතෙත් එහෙමයි අනාගතෙත් එහෙමයි. ඒකට ඥාන හයක් ඒ. නොදන්න බව. ඇත්ත ඇති හැටි නොදන්න කම. නොදන්න කම මත දාන හැම එකක්ම අවිද්‍යාපත්‍ය සංකල්ප. සිද්ධිය සිද්ධියෙන් නොදන්න කමට අපේ අදහස් එකතු කරනවානේ. අන්න ඒවා අවිද්‍යාපත්‍ය සංකල්ප. සිද්ධිය සිද්ධියෙන්ම දැක්කොත් අපේ ඒවා එකතු කරන්න නැතුවන්න එක තමයි මේ මාර්ග කෘත්‍ය වෙන්නේ ඇත්තටම. එතරම්. එතකොට කිසිම අදහසක් එන්න බෑ. ඇසීම මොකද්ද කියලා කිසිම අදහසක් ගන්න බැරි වෙනවා. අන්න ඒ හික්මීම තමයි ඔය බාහියට මාළුන්ගේ පුත්තට කිව්වේ. එහෙමනම් මාළුන්ගේ පුත්ත මෙහෙම හික්මෙන්න. ඒවන් සික්කිතබ්බා. හික්මෙන්න කියලා කියනවා. ඒතර හික්මීම ඇසීම ඇසීම පමණයි. අපි ඇසීම පමණ නෙමෙයි ඒකට දාලා සද්දෙත් දාලා කනක් දාලා
ඊළාමයි එන්නේ නේද? ඒ කියන්නේ අමුතුවෙන් අපිට දානවා කියනවත් දැනෙනවා කියන්නේ දා ගන්නවා කියන අදහස ප්‍රශ්නේ.
ඔව්. ඒකට ඔන්න ඔතනින් ජාතිය තේරුම් ගන්න පුළුවන්.
උපද්දනවා.
ඔව්. මම ශරීරේ උපද්දන හැටි වෙන්නේ. ඒ වගේ බාහිර දේවල් උපද්දනවා, ආජ්‍යත්ත දේවල් උපද්දනවා. ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා අපිට පේන්නේ. දෙතර සත්‍යයත් උපද්ද මාවත් උපද්දනවා. සක්කාය. සක්කාය දිට්ඨිය. දිට්ඨිය මොකද? ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ කියන්නේ මොකක්ද?
ඒ කියන්නේ
දැන් ඒ ඇස කියලා අපිට සටහනක් එනවනේ මොකක් හරි. ඇස කනුව කියන්නේ පෙනීම නෙමෙයි. පෙනීමට අපි එකතු කරපු පෙනීම කියන්නේ කනුව නෙමෙයි.
එතකොට අපිට ගන්න වෙන්නේ ඔය ඒ බුදුහමෝගේ පැත්ත ඇහැට ඒක වෙනම පෙන්නුම කියන එක. නැත්නම් ඇසක් කියන එක පණවන්න බැහැනේ අපිට දැන්. මට මේ කනුව පෙන්වන්න දැන්න පෙනුම් නැහැ කියන්නේ.
පෙනුන ඇහැ මොකද්ද කියන එක.
ඔව් පෙනු.
පෙනුනේ කනුව, කනුව පෙනුනේ ඇසෙන්. නේද?
දැන් මං කියන්නේ එන්නේ බහයක් නෙමෙයි කියන්නේ. දැන් පෙනුම කියන්න පෙනුම් නැහැ කියන්න ඇහැ නෙමෙයි මං කියන්නේ ඒක.
පෙනීම කියන තීරණ නිසා නේද කියන ගුණ ගන්න. ඔව් දැන් පෙනීම නිසා තමයි අපි ඇහක් ගැන කතා කරන්නේ, කණුව ගැන කතා කරන්නේ. දැන් පෙනීම යෙදුන් නැත්නම් ඔය කතාව නෑ. හරිද? ඇසීම නිසායි ශබ්ද ගැන කතා කරන්නේ, කන ගැන කතා කරන්නේ. ඔව්. ඇසීම මත ඉඳගෙන ප්‍රශ්නේ මේ ඒකෙන් තමයි රස අනිත්‍යයි කියන එක තේරුම් ගන්න තියෙන්නේ. කන අනිත්‍යයි කියන. දැන් ඕක තේරුම් ගත්ත කෙනාගෙන් අහනවා සද්දේ නිට්ටයද අනිත්‍යද? කන නිට්ටයද අනිත්‍යද? දැන් ඕක තේරුම් නොගත්ත කෙනා අනිත්‍ය කියන එකයි තේරුම් ගත්ත කෙනා අනිත්‍ය කියන එකයි ලොකු වෙනසක් තියෙනවා. තමන් අහුවත් අර නැගෙනහිර නිට්ටයද අනිත්‍යද? පනෝගත්තු එක ඉරණගී වෙනුයි. ඒ අපි පනෝගත්තු එකක් කියන්නේම අනිත්‍යයි.
ඒ කියන්නේ ඒකනේ එතන ඒ ස්ථාවර භාවයක් නේ
කියන්නේ. ඔව්. ඒක මට එහෙම වුණාට ඔබහසෙට එහෙම වෙන්න ඕනේ නැහැ. පනෝ ගැනීම.
ඒකට ඒ
බල්ලා. ඒ කියන්නේ බල්ලට වතුරේ බල්ලෙක් හිටියට අපිට ඉන්න ඕනේ නැහැ.
ඒකට එක එකනම් ලෝක සාපේක්ෂයි.
ඔව්. තම තමන්ගේ ලෝක.
ඒක හරි. හැබැයි බුදුහාඳුරක් වෙන්න පුළුවන් කියන්නේ নিরপেক্ষයිනේ. নিরপেক্ষයි.
ලෝකය කියලා මොකද්ද වෙන්නේ? ලෝකෙන් ඈතර වීම.
ඒක තමයි ඈතර වීම নিরপেক্ষය. ඒතර අර 31 තලයට පොදු දුකක් නෙවෙන්න ඕන ලෝකය කියලා පෙන්වනකොට සාපේක්ෂික ලෝකයේ තුල එක්කෙනෙක් සැපේනවා එක්කෙනෙක් දුකේනවා කියන විදිහට. මම කියන අපි කියන්නේ අර අපි ඉලාගත්තු ලෝකයේ
සම්මත ඒ දුක එන්නේ පුද්ගලයාට.
ඒක තමයි පුද්ගලයාට.
හැබැයි ලෝකය කියන එකම දුකයි. හයි ලෝකය අවිද්‍යාවෙන් කරපු සංකාරය.
ඔව්
සකස් කිරීම සංකාර දුක්ඛය. ඒක පුද්ගල කතාවක් නෙමෙයි. සංකාර දුක්ඛයට යටත් නේ. සකස් කිරීම
කියන්නේ.
එතකොට ඒ 37 තලේම සකස් කරලා ගියාපි. ඇස දැන් අර සද්දේයි කණයි කියන එක තේරෙනවද? ඇසීම මතයි සද්දේ. ඇසීම මතයි කණ. නැත්නම් පෙනීම මතයි රූපේ. කණුව කියමුකෝ. පෙනීම මතයි ඇහැ. පෙනීම කියන්නේ කණුවද? නැහැ. පෙනීම කියන්නේ ඇහැද? නැහැ. පෙනීමේ ක්‍රියාව කියන එක දැකීම නැත්නම් දිට්ඨ කියන එක ඇහත් නෙමෙයි
රූපෙත් නෙමෙයි
රූපෙත් නෙමෙයි ඒ දෙකම අපි දාගත්තු සංකල්ප අපිට ඇත්ත වුණ කියන්න තියෙන සංකල්ප කියලා නැගෙනහිර කියන දිශාව සංකල්පය හැබැයි අපිට ඇත්ත වුණා නම් තමයි නැගෙනහිරෙන් ඉරපා වෙනවද බලන්න ඒ ඉර නැගීමනේ සිද්ධිය ඉර උදාවීමනේ
අරව දාගත්තුවා
අරව අපි හදාගත්තු ඒවා අපේ සංකල්ප. ඒ ඉර උදා වීම තමයි ඇත්ත. හරි.
අපිට ගන්න බලන්න මාතෘකාව
පංචස්කන්ධය කියනකොට රූප වේදනා සංඥා සංකාර විඥානනේ. එතකොට දිට්ඨ
රූප වේදනා සංඥා සංකාර කියන පංචස්කන්ධය කියන ස්වභාවය ගන්න පුළුවන්ද? දිට්ඨ සුතුත විඥාන තවක
ඒ ඒ ඒක පරියායන් දෙකක්. ඒ කියන්නේ දැන් එකම සිද්ධිය එක එක පරියායෙන් විස්තර කරන්න පුළුවන් එක එක න්‍යාය වලින්.
ඔව්. ඒ පංචස්කන්ධය කියන ස්වභාවය නිසා නේද?
ඒ කියන්නේ ස්කන්ධ පරියාය එකක් ආයතන පරියාය තව එකක්.
හරි. මට ඒ ස්කන්ධ පරියාය කොහොමද ඒ පංචස්කන්ධය
ස්කන්ධ පරියායෙන් ඒක විස්තර කරන්න පුළුවන්. ආයතන පැත්තෙනුත් ඕකම විස්තර කරන්න පුළුවන්. දැන් දික්ට කියන එක ගත්තොත් ස්කන්ධ පැත්තෙනුත් විස්තර කරන්න පුළුවන්, ආයතන පැත්තෙනුත් විස්තර කරන්න පුළුවන්, ධාතු පැත්තෙනුත් විස්තර කරන්න පුළුවන්. ස්කන්ධ ධාතු ආයතන අනිත්‍ය කියන ධර්මතාවය එකක්. ඒක රූපෙට දැම්මත් එකයි ඇසට දැම්මත් එකයි.
අපිට පංචස්කන්ධයත් අපි
අනිත්‍ය කියන ධර්මතාවය සමානයි.
ඔව්. එතකොට
ඒක දාන්නේ දැන් පුටුව අනිත්‍යයි කියලා දාන්නත් පුළුවන්. ආ මේ ශරීරය අනිත්‍යයි කියලා දාන්නත් පුළුවන්. අනිත්‍ය කියන ස්වභාවය
ඒක
එක. ඒ
අනිත්‍ය
ධර්මතාවය පංචස්කන්ධයටත් එකයි දුක්
මුත
ඒකත් එකයි නේද? ඔව් මුළු ලෝකෙටම පොදුයි. ඔව් මං අහන්නේ අන්න එතනදී බුදුහාමුදුරුවෝ වහපු මේ ඇස නිට්ටය දැක්ක දිගටම අපි ඇස ගැන අහන්නේ. නෑ ඇස ගැන නෙහන්. ඇස නිට්ටයද අනිත්‍යද? ඊළඟට කියන එකේදී වහන්සේ කියන එකට එනවා. නෑ ඇස නිට්ටයද අනිත්‍යද කියලා අනිත්‍යයි කියනවානේ. ඊට පස්සේ අහන්නේ ඇස ගැන නෙමෙයි යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද නේද? ඉස්සෙල්ලා ඇස ගැන අහනවා අනිත්‍යද අනිත්‍යද. ඊළඟට කියන්නේ යමක් අනිත්‍ය නම් කියනකොට අර අනිත්‍ය ධර්මතාව පොදුවේ අරගෙන අහන්නේ. යද නිච්ඡං
සන්දුක්ඛං.
යමක් අනිත්‍ය නම්
ඒක දුකයි.
එතකොට අර අනිත්‍ය කියන එක හැම එකටම පොදුයි. ඒ ඕනම එකක් අපි දන්න එකකින් ඒක නිත්‍යද අනිත්‍යද අහනවා. ඊට පස්සේ අර ධර්මතාවය තමයි යමක් අනිත්‍ය නම් සැපද දුකද. ඒතර ඒ දුක්ඛාරය සත්‍ය දෙන්න. අනිත්‍ය බව නිසාමයි දුක. අනිත්‍ය දැක්කේ නැත්නම් දුක තේරුම් ගන්න බෑ.
අනිත්‍ය කියන ස්වභාවය හොයාගෙන ඉන්න හම්බෙන්න දෙන
ස්වභාවයක්. ඔව්. ඒ කියන්නේ හම්බ වෙන්නේ හේතුප්‍රත්‍ය. දැන් මෝඩකම නිසා පැනෙනවා. අවිජ්ජාපච්ච සංකාර කියන එක තමයි හම්බ වෙන්නේ. දැන් වතුරේ බල්ලා නිට්ටයද අනිත්‍යද කියලා ඇහුවොත් අපිට කෙලින්ම අනිත්‍යයි පිහිටවන්න බෑනේ. ඇයි වතුරේ බල්ලා ගැන කතා කරන්න පුළුවන් මෝඩකම මත විතරයි. ඒ යමක් මත රඳා පවතිනවානේ. එතකොට නිත්‍ය කතාවක් නැහැනේ. එතකොට මේ නිසා මේ කියන්න පුළුවන් මිසක් අර ඒක වෙන් කරලා වෙන් කිරීම තමයි නිත්‍ය සංඥාව කියන්නේ. අපි සද්දේ වෙන් කරනවානේ එළියෙන් ආවා කියලා. අන්න ඒ නිත්‍ය සංඥාව. සද්දේ කියලා දෙයක් පනව ගන්නවා.
එතින් මාතේ අනිත්‍යයි කියලා අපි හිතන්නේ නෝන පැත්තෙන්ද නැතුව මේ නොදන්න කම පැත්තෙන්ද
අනිත්‍යයි නොදන්න කම ප්‍රත්‍ය අවිද්‍යාව ප්‍රත්‍ය වුණා සංඛාරයට ඒ මුළු සිද්ධියම ගත්තාම ඒ අනිත්‍ය භාවය මොකද අර ඒ ඵලය වෙන් කරලා මේක මේක දෙයක් කියලා ගන්න බෑ හරි ප්‍රත්‍යයෙන් කියන එකම තමයි අනිත්‍ය කියන්නේ ධර්මතාවය
අනිත්‍ය වැටෙනවනම් ප්‍රත්‍යෙන්ද අනිත්‍ය වැටෙන්නේ
අනිත්‍ය වැටුණා කියන්නේ මේ හේතු ප්‍රත්‍ය දැක්කා අවිද්‍යා ප්‍රත්‍යයෙන්
හේතුපත්‍යයි අනිත්‍යයි නිරෝධය දෙකමද
හේතු ප්‍රත්‍ය දකින්නම නිරෝධය දකින්න මේ ඇතිකල්ලි මේ වේ මේ නැත්තම් ඔහො වෙන්න බෑ කියන දෙපැත්තම දැක්කා
සමුදය
ඔව් සමුදයක් දකින්න නිරෝධය
එකතන දැක්ක කියන එක
එක තැන දැක්ක සමුදයයි වායයි දෙකම දැක්ක
මේ
සිත්
කියන අනිත්‍ය නිසා
දුකයි කියලා කොහොමද ඒක තරම මේ ඒක තමයි දැන් ඒක
නම් අනිත්‍යයි කියන්නේ හට ගන්න බැරි බව වැටෙන තුරන් එම හට ගන්න බැරි එකකින් කොහොමද දුකක් එන්නේ
කියලා. හට ගත්තේ නැත්නම් දුක නැහැ.
ප්‍රශ්නේ තියෙන්නේ හට ගන්නවනේ. යමක් කියනකොට හටගත්තු ස්වභාවය කියන්නේ. යමක් අනිත්‍ය නම්
ඒක දුකයි.
ඒක දුකයි. යද නිච්ඡං තන් දුක්ඛ.
යමක්
ඉපදිලාම නැත්නම් ඉතින් දුකක් නැහැනේ.
දැන්
නිරෝධේ පැත්ත. දැන් මේක නිරෝධේ පැත්ත විතරනේ. යමක් කියනකොට අර හට ගැනීම පැත්තෙන් අහන්නේ. හරි. ඒක කියන්නේ අර
ඔක්කොම මට තරක්ක
හට නොගත්තනම් ඒක ගැන කතාවක් නැහැනේ. නැන් කතාවක් තියෙන එකයි මේ දුක. ඒක තමයි. දැන් ඒකට මොකද කතා කරන්න
බෑනේ.
දැන් අපි කතා කරනවා කියන එක දුකයි කියලා මම පෙන්නන්නේ.
ඔව් යමක්
කියන
එක. යමක්.
හට ගැනීමක්මනේ. ඔව්. ඒ කියන්නේ අපිට මොකක් හරි සටහනක් නිමිත්තක් තියනවා නම් අන්න ඒක තමයි දුක. ඒක කතා කරන්න පුළුවන්.
ඒක යමක් වෙලා නේද?
යමක් වෙනවා. ඒ කියන්නේ ඒ ඔක කියන අර සංඥාව තමයි ව්‍යවහාරය බවට පත් වෙන්නේ කියලා. සංඥාවේ විපාකේ ව්‍යවහාරය. ඒ සංඥා ස්වභාවය තමයි වචනෙට පෙරලන්නේ.
එතකොට මාතෘකාව අපි අනිත්‍යයි කියලා අපි අදහස ගන්නෙ අට රෝගන්න බවද නැත්නම්
නේද?
නේද? දෙයක් කතා කරන්න බෑ නේද? සමුදේ නිරෝධ දෙකම.
දැන් අපි කතා කරපු දෙයක තමයි අනිත්‍ය අහන්නේ. ඇස නিত্য දානිත්‍යද?
ඵලය ඇත්ත කරගෙන.
හා අපි ඇත්ත කරගෙන ඉන්නේ කේ ඇත්ත දැක්කහම අහනවා ඕක නিত্যද අනිත්‍යද? එතකොට දෙන උත්තරේ තමයි අර සමුදේ දැකලා දෙන උත්තරේ අනිත්‍යයි කියන්නේ. ඒවා අනිත්‍යයි කිව්වේ අර නන්දකෝවා දෙකේ එහෙම අහන්නේ ඇයි අනිත්‍යයි කිව්වේ? ඒකට කියනවානේ අපි මේක ඇත්ත ඇති හැටියටම දැකලමයි මේ කියන්නේ කියලා. සම්මයක් ප්‍රඥාවෙන් මේක දැකලමයි.
ඒ කියන්නේ
ආයෙත් බලවම අපි මේ අනිත්‍ය කියන ගතම් දෙන්නේ නෑ යමක් එක්ක තමයි අනිත්‍ය කතා කරන්න පුළුවන්
ඔව් යමක් අනිත්‍ය ඒකෝට හටගත දෙයක්
තියෙනවා ඔව් ඒ තියෙනවා කියන එක හරියට කියන්නේ ඔව්
දැන් එතකොට යමක් අපි අනිත්‍යයි
ඒ කියන්නේ යමක් තියෙනවා කියන්නේ යමක් තියෙනවා කියන්නේ අපි ඒක නිත්‍ය සංඥාවෙන් අරගෙනනේ ඒ කියන්නේ ඒකට අපිට සටහනක් තියෙනවා නිමිත්තක් තියෙනවා ඔව් දැන් ඇහැ කියපු ගමන්ම අපිට අදහසක් තියෙනවා කන කියපු ගමන් අදහසක් තියෙනවා ඔන්න ඕක ගැන ඔය අහන්නේ එහෙම තියෙන එක ඒ නිත්‍ය කියන්න පුළුවන්ද
ඒ
ඒකයි අර මෝඩකම මතනේ තියෙන්නේ
දැන් අනිත්‍යයි කියන්නේ නෝන පැත්තනේ
අනිත්‍යයි කියන්නේ නෝන පැත්ත හරි
එතකොට
ඒක දුක වෙන්නේ කොහොමද දැන් වහන්සේ යන්නේ නෝන දුක වෙන්නේ කොහොමද
අනේ නුවරපත්තෙන්
ගත්තා උතුම් දෙයක් හටගන්න බැරි බවාවල මට එන්නේ. ඒක
දැක්කනේ දැන් ඒක කොරනේ. නෑ ඔය නිවන ගැනනේ අහන්නේ. හටගත්තේ නැත්නම් දුක තියනවාද? එතෙන්ට ගිහින් නෑ තාම. දුක ආර්ය සත්‍ය. එතකොට දැන් මේ
නුවණ කියන එක නුවණ පැත්ත ගතක්
නේ. ඔව්.
මූලික අවබෝධිත දැන් විවර්තන චතුරාර්ය සත්‍ය මූලික දර්ශනය වැටෙනකොටම මේ නුවණ පාදරෙන්නේ. ඒ නුවණටත් ඔය සබාව ඕකනේ වැටෙන්න ඕන.
නැහැ ඕකේ අර නුවණත් අර ඔබවහන්සේ ඉස්සෙල්ලා අර ඥාන හයක් කිව්වනේ. අවිද්‍යා පත්‍ය සංකාර දැන් තියෙන එක අතීතේ අනාගතේ නේද? පෙරත් අවිද්‍යාව තිබුණා නම් සංකාර. අනාගතෙත් අවිද්‍යාව යෙදුණොත් සංකාර. ඊළඟට අවිද්‍යාව නිරෝධයි නම් සංකාර නිරෝධයි. අතීතෙත් සංකාර නිරෝධ නම් මේ අවිද්‍යාව නිරෝධ නම් සංකාර නිරෝධයි. අනාගතෙත් අවිද්‍යාව නිරෝධ නම් සංකාර නිරෝධයි. දැන් ඥාන හයක් කියනවනේ. නේද?
කාල තුනට.
කාල තුනට දෙක දෙක හයක් කියනවා. ඔගේ හත්වෙනි ඥානෙකුත් තියෙනවා.
ආසක්
නෑ නෑ හත්වෙනි ඥානේ තමයි ඔය
නුවණක් ලැබුණා නම් ඒ නුවණත් අනිත්‍ය දුක්ඛ රස
ආන්න ඒක තමයි හත්වෙනි එක ඔය ඥාන හයම අනිත්‍යයි කියලා දකිව
හතක්
වෙනවා ඒවා 77ක් එහෙම නුවණක්
ලැබුණාද ඒ නුවණත් අනිත්‍ය දුක්ඛ
රස ඔව්
ඒකත් නුවණක් එතකොට ප්‍රඥාව
ඒකත් එනවා මේ ඊතර වෙනකොට
හරි
ඒක පටිච්ච සමුප්පාදෙනු එතර වෙනවා කියන්නේ පටිච්ච සමුප්පාදේ ඕන එතර වෙන්නේ එනට අන්තිමට පටිච්ච සමුප්පාදෙත් වැඩන්නේ ඒ කියන්නේ උපදින්නේ නැත්නම් පටිච්ච සමුප්පාදේ කතාවක් නැහැ නේ
කතා කරන්න වැඩකුත් නැහැ නේ
ඔව් එතකොට කතාවක් නැහැ හැබැයි ඒක උපදින මට්ටමේදී තමයි ඒක අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වුණොත් තමයි ඒ කතාව හතන්න හංසට අදාළ එකක් නිසා එතනින් මෙහා කියන්න බෑ. සේක පුද්ගලයාට උපදිනවා. නිවනත් මඤ්ඤණාව. මූලපරියය. අවිද්‍යාවත් හේතු ප්‍රත්‍යයෙන්. ඒකද? ඔව් ඒ නිවන කියන්නේ නිරෝධය කියන එක. දැන් නිරෝධය අපි කතා කරන්නේ සමුදයක් එක්ක. සමුදය නිරෝධය. දැන් දුකත් එක්ක දුක්ඛ නිරෝධය කතා කරන්න පුළුවන්. හැබැයි නිවන කියනකොට ওই දෙකේම කතා නැහැ.
එතන තමයි දුක කියන්නේ සමුදය නේද?
ඔව්. ඒ සමුදය එක්ක වය කතා කරනවා. හරි. වය කතා කරන්නේ සමුදය එක්ක. සමුදයේ වය.
ඔව්
ඔව්. ඒතරේ සමුදේ එක තමයි වය කතා කරන්නේ. නිකම්ම වය කියලා කතාවක් නැහැ.
දැන් මේ ඇති කල්ලි මෙය වේ කියලා දිනවා. ඊපස්සේ මෙය නැති කල්ලි මෙය නොවේ කියලා දිනවා. ඊපස්සේ මෙය ඇති මෙය
හට ගැනීමෙන් මෙය හට. ඔව්. ඉමස උප්පාදා ඉදං උප්පච්චති. ඉමස නිරුද්ධා ඉදං නිරුද්ධති.
එතකොට මෙය නැති මෙය ඇති කල්ලි මෙය වේ කියන එක. මෙය නැති කල්ලි මෙය නොවේ කියන එක.
මේ නමට ගැනීම මේ නමට ගැනීම කියන එකත් ඔය හතරම ලෝකයෙන් ඔව් ඔක තමයි ඒ ලෝකය ගැන තියෙන ඒ න්‍යාය පටිච්ච සමුප්පන්න න්‍යාය
මේ පාරමුණක් නැතත් මේ ලෝකේ ස්වභාවය කියන්නේ ඕක
කියන්නේ ඔව්
එතකොට අපි ඕකේ ඔය මේ නැති ගල් මේ නොවේ කියන එක නැත්නම් මේ නොහට ගැනීම මේ නොහට ගැනීම කියන ස්වභාවය අපි දාලා තියෙන්නේ නිවනට වගේ
දැන් ඔය ලක්ෂය දැන් මේ දැන් කතා කරපු දේවල් වුණා
එන්නේ එහෙම දැන් ඒක
නිවන කියනවට වඩා ඒක නිවන
කියනකොට ඔතන නිවත්ද ඔව්
ඒක ප්‍රඥාවද ඔක ඒක තමයි ඒකට කියන්නේ නිරෝධේ ඥානය ඔව්
ඥාන
දුක්ඛේ ඥානං සමුදේ ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං ඒ සතර ඥානය කියන්නේ සම්මා දිට්ඨිය ගැන
චතුරාර්ය සත්‍යතරනේ
සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානය මේක සම්මා දිට්ඨිය. මේ ඥාන හතරට කියන්නේ සම්මා දිට්ඨිය. මේ Nirodhe ඥානය කියන එක තමයි ඔය කතා කරන්නේ. Nirodhe එහෙම නැත්නම් නිවන නෙවෙයි. සම්පූර්ණ නිවීම නෙවෙයි. නිවීමේදී පටිච්ච සමුප්පාදය අදාළ නැහැ. සමුදේ හටගෙන ඒක වෙන්නේ මෙහෙමයි දැන් ওই ඥාන හතර එකට යෙදෙනවා මිසක් වෙන වෙනම එන්නේ නැහැ. නිරෝධේ ඥානය නැත්තම් හටගත්තා කියන ඥානය කියන්න බෑ, එන්නේ නැහැ. නිරෝධයට සාපේක්ෂව තමයි හටගෙන කියන්නේ. අපි අර බල්ලගේ උපමාව ගන්න. දැන් අපි ඒකේ නිරෝධේ දන්න හින්දායි බල්ලා හටගත්තා කියන ඥානෙ තියෙන්නේ. මෝඩකමට හටගත්තා කියන. ඒ නිරෝධය දැක්ක හින්දා තමයි හටගත්ත ඥානෙ තියෙන්නේ. අවිද්‍යාවෙන් හටගන්නවා කියන සමුදය පේන්නේ. බල්ලට කවදාවත් ඕක පේන්නේ නැහැ. ඌ ඒකේ බැසගෙන ඉන්නේ ඒක ඇත්ත කියලා. අර පිටින් ඉඳලා බලනකොට සමුදයත් පේනවා, නිරෝධයත් පේනවා. ඒ නිරෝධය එක තමයි සමුදය කතා කරන්න පුළුවන්. නිරෝධේ ඥානෙ නැත්තම් සමුදේ ඥානෙ නැහැ. ඒ කියන්නේ ඒ උපමාවෙදී අපි දන්නානේ වතුරේ බල්ලෙක් හටගෙනම නැහැ කියලා. ඒ නිරෝධේ ඥානෙ වගේනේ. නේද? ඒ ඒක එක්ක නේද අපිට හටගත්තා කියන දේ කතා කරන්න පුළුවන්. අපි මෝඩකම මත හටගෙන කියලා.
සමුදය.
ඔව් සමුදය කතා කරන්න පුළුවන් මේ නිරෝධේ දැක්ම නිසා. අපි නිරෝධේ කියලා දැක්කේ නැත්නම් සමුදය කියලා පේන්නේ නැහැ.
සමුදය
කතා කරන්න බෑ. ඒක ඒ හතර එකට නෑ යන්නේ.
වෙන් කරලා කතා කරන්න බෑ.
ඒක මහත්තයා හැමතැනම තියෙන අන්ත දෙකේ සම්බන්ධතාවය වෙන්නේ හොඳයි කියලා කියන්න බෑ නරක නැත්නම්.
ඔව්. හරි හරි. අනේ ඒක තමයි ලෝකේ ස්වභාවය ද්වේතාව කියන්නේ. ඒ කියන්නේ
ද්වේතාවේ මේ තුනකට ඒක පොදි.
ඔව්.
නිරෝධය දැක්ක නැත්නම් හටගන්න බෑ
කියන්නේ. ඔව්. ඔකට ඔකට කියන්නේ ඒ කියන්නේ රහතන් වහන්සේ ඒ එතෙන්ට එනකොට
නිරෝධයට වඩා මම මට
හිතන්න. නිරෝධය
කියන්නේ සමුදය.
කොටම දකින්නේ
සමුදේ දැක්කොත් නේ නිරෝධය අවබෝධය.
ඒ ඒ ඒ හතර එකටම තියෙනවා. ඒ කියන්නේ වෙන් කරලා කතා කරන්න බෑ. ඔව් දැන් බල්ලගේ උපමාවේ අපිට ඒ සිද්ධිය සම්පූර්ණ සිද්ධිය කතා කරනවා මිසක් බල්ලට කතා කරන්න බෑ. ඒ කියන්නේ භාගයට දැනගෙන බෑ. නිරෝධය දැක්කේ නැත්නම් සමුදේ පේන්නේ නැහැ.
සමුදය
දැක්කේ නිරෝධය දැක්කේ නැතු සමුදය දැක්කේ කියන්නේ බෑ. ඔව්. ඒ අනිත් පැත්තත් හරි. සමුදය දැක්කා කියන්නේ නිරෝධය දැක්කා.
මම සමුදය දැක්කා නිරෝධය දැක්කේ නැහැ කියන්නේ
බෑ. බෑ. ඒ නිමිති ටිකේ බොරුව නේද එතන තියෙන්නේ?
ඒක
අසත්‍යතාවය නිමිති ටිකේ.
ඒකේ මට අර තව ධර්ම කරුණක් ආවර මේ දෙපැත්තක් අර සපයි දුකයි කියලා හැම වහන්ස කිව්වේ. අන්න ඔතන හරි මේ මේ ලස්සන ධර්මතාවයක් තියෙනවා. දැන් මෙහෙම හිතන්න. මුළු ලෝකෙම කරුවලයි කට්ට කරුවලයි කියලා හිතන්න. එළියක් පෙනිලම නැහැ. එහෙම වුණා නම් මොකද්ද සත්‍ය?
අය කතා කරන්න බෑ. ඒක ඉන් එහා කතා කරන්න බෑ. කරුවල නෙමෙයි. කරුවලුත්
නැහැ.
කරුවල ගැන කතා කරන්න බෑනේ.
අනේ ඒක තමයි. කරුවල කියලාවත් දන්නේ නැහැ. කරුවල විතරක් වැතුණා නම්.
ඔව්. කතා කරන්න බෑනේ නේ.
ඔව් කරුවල කතා කරන්න පුළුවන් එළියට සාපේක්ෂව. කවදාවත්
ඔව්
කරුවල විතරක් තිබුණා නම් කරුවලෙන් කරුවල දකින්න බෑ.
ආලෝකේ තියෙන.
ඒ වගේ තමයි ආලෝකේ විතරක් තිබුණා නම් ආලෝකෙන් ආලෝකේ දකින්නත් බෑ.
අනිත් පැත්තේ
තියෙන. ඒකෙන් ඒක දකිනකොට ඒක නිරුද්ධයි. ඔකට තමයි කියන්නේ කේවලිත්වය කියලා වචනයක් එනවා ඒ සූත්‍රවල. කේවලි.
කේවලි.
කේවලි. ඒක විතරයි. ආයේ වෙන ඒවා දාලා මේක බලන්න බෑ. ආහ්. දැන් ඒකයි අර දැන් ඇසීම ඇසීමෙන්ම දකින්න ඕන. ඇසීම කණෙන්වත් සද්ද වලින්වත් දකින්න බෑ. ඒ කේවලිත්වයට යන්න ඕන. ඊතර වින්නන. ඒකම විතරයි. ආයේ වෙන ඒවට සම්බන්ධ අර මනින්න බෑ.
ඒක
කේවලි කියන්නේ කේවලි. ඔව්. ඒක අපි කරන්නේ වෙන ඒවත් එක්ක අර මනිනවනේ. වෙන එකක් එක්ක කම්පයා කරනවා. يعني සංසන්දනය කරනවා. එහෙම නෙමෙයි. ඒක ඒකෙන්ම දකි. ඒකත්වය.
ඒකත්වය. ඔතන ඇතනත කියන එකත් එතනම
කියන්නේ. හ්ම්? ඇතනත කියන එකත් එතනම කියන්නේ. ඔව් ඇතනතත්
ඒ වගේ තමයි. ඒකම
නේද? ඒ කියන්නේ ඇත කියන්න පුළුවන් නැතත්.
නැතත් එක්කනේ.
නැත කියන්න පුළුවන් ඇතත්.
ඇතත් එක්ක. ඇත නැත නැත නෑනේ.
ඇත ඇතෙන් දැක්කොත් ඇතෙන් මිදෙනවා. නැත නැත්ෙන් දැක්කොත් නැත කියන එකෙන් මිදෙනවා. නහෝති. අර ලෝක සමුදය දකිනකොට නත්ති කියන එක නහෝති නැත කියලා ස්වභාවයක් තියෙනවා නේද ඒක නහෝති ඒකෙන් මිදෙනවා සමුදය දකින්න නිරෝධය දකිනකොට ඇත කියලා එකක් තිබුණා ඒක නහෝති ඒ කියන්නේ යෙදෙන්නේ නැහැ කියන එක
කතා කරද බෑ
කතා කරන්න බෑ නහෝති අතීතංච නත්ීතංච ඔය එතනත සුරු කරගෙන ඉන්න එකයි මේ ලෝකය සත්‍යය. මොකද ඒ දෙක යෙදෙන්නේ නැහැ. එතකොට අර ඒවා ඒවයින් අර සංසන්දනයක් වෙන්න බෑ.
ප්‍රතිදීප කරන්න බෑනේ. නේ?
සංසන්දනය කරන එක තමයි අපි අර නිමිති සටහන් අරන් කරන්නේ. ඒවට මනිනවා. ඔන්න ඔය මනින ගතිය නැති වෙන්න ඕන. ඒක තමයි ඒ කේවලිත්වයේ. ඒක ඒකෙන් මේ විතරයි දකින්න ඕන. වෙන එකක් එක්ක සංසන්දනය කරන්න බෑ. මණි නැහින්ද දවස්තාවයක් ඕන අපිට ඒක ගැන කතා කරන්න. يعني තව එකකට සංසන්දනයකින් තව මේක කතා කරන්න.
රෝසමිටි කියන කවා ඉතමනේ.
ඔව්. දැන් ඔන්න ඔතන එනවා දැන් අපි දකින්න හරි අහන්න හරි කියනකොට දැන් ඒ දකින්න කලින්ම අපේ තියෙන හොඳ මොකද්ද නරක මොකද්ද කියන එක. දකින්න දෙයට හොඳ පැත්ත ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන එක නම් කැමති. ඇලෙන පැත්ත. ඒ විදිහට නොවුනොත්
අකමැති.
දැන් ඕක එන්නේ බලන්න කලින්ම ඔය ගතිය තියෙන හින්දා නේද?
ඇතුළේ
හම්බුණ එකේ ඒක තිබුණා නෙවෙයි. අන්න එතකොට පේනවාද මේ බලන්න කලින්ම මේ බලන්න ඕනකමක් තිබිලා තියෙනවා කියන්නේ.
මේ පැවතිලාම තියෙන්නේ.
පැවතිලා. දැන් බලන හින්දායි පේන්නේ කියන එක. ඕක හරිය අමාරුයි තේරුම් ගන්න. අපිට බලන හින්දා පේනවා කියන එක පේන්නේ නැහැ. තියෙන හින්දා පේනවා වගේ නේ අපිට.
පේන්නේ.
එහෙනම් මේකේ වෙන්නේ අපි බලන්න ඕනකම හින්දාමයි බලන්නේ.
ඔය හතරටම හරිනේ දෙක.
හතරටම හරි. ඕක තමයි ඒවා තණ්හා ප්‍රත්‍යයන් කියන්නේ. කන තණ්හා ප්‍රත්‍යයන් කිව්වට අපිට තේරෙන්නේ නෑනේ. ඒ ඇස තණ්හා ප්‍රත්‍යයන් කියලා කියනවනේ. මේ බලන්නේ තණ්හානේ.
ඔව් I think.
දැක්ක දෙයට තණ්හා කරන එක නෙවෙයි.
බලන්නේම තණ්හා.
බලන්නේම තණ්හා.
පොදු
කරලා තියන්නේ මේ ඉස්සල්ලා
නේද? ඔව්. ඒක හරියට සියුම් අල්ලන්න බෑ නේද? අල්ලන්න බෑ
එතන. ඔව්.
ඒක තමයි මූල ස්වභාවය.
මූල ස්වභාවය. මූල විද්‍යාව.
ඔව්. ඒ කියන්නේ ඇසීමේ හැකියාව කියනකොටම තණ්හාව යෙදිලා.
ඔව්.
දැකීමේ හැකියාව කියනකොටම තණ්හාව යෙදිලා.
අර රමහුන් කාරේක දාලා තියෙන නේද? ඔව්. මැහිල්ල. ඔව්. යතේ තන තම වදින්නේ. හොයන්න බැරි තැන. තණ්හාව. එකතු වෙලාමයි තියෙන්නේ ඒක නේද? එතන.
ඔව් අපි ඉන්නේ ඒකේ බැඳිලාම තමයි. එතයි මේක ඔය ටික තමයි අර බුදු කෙනෙක්ගෙන් ඇහෙන්න ඕන කියන්නේ. දැන් අපි හොයලා හොයාගන්න බැරි වෙනවනේ.
ඉර වෙච්චාම.
ඇසීම මොකද්ද? දැකීම මොකද්ද? අන්න ඔය ටික තියෙනවා. දැන් ධහමෙන් ඇහෙන්නේ ඔන්න ඔය වගේ. හැබැයි අර ගමට්ටමට හිතලා විමසලා තිබුණත් තමයි අර ටික ඇහෙන්නේ.
ඔව් ඒක මුලක් අල්ලගත්තම හරිනේ එතන. කොම් අර දැනගෙන අල්ලගෙන ඔතන හිර වෙලා ඉන්නේ ඔතනනේ කතා කරන්න බැරි විදිහට
සකයිටි
සක්කාය කියන එක
සක්කාය ඔක්කොම අවුල ඉන්නේ
දැන් අර අස්සලෝමෙන් අස්සලෝමයට විදින එක ලේසියි කියනවා
සියක්කඩකට බැලෙන්න නේද
ඒක සක්කාය දකින එක ඊට වඩා අමාරුයි ඒ තරම් සීන
කොච්චර අමාරුද නේ
අපි සංකරමු